එතකොට කාමයන් හි වර්ධව හැසිරෙන්නේ කියන සිල්පදේ කියනකොට අපි කියමු බුදුරජාණන් වහන්සේ පුද්ගල වෙනවා කියලා. අපි කියමු දැන් මවක් විසින් රකින දුවෙක් ඉන්නවා නම්, එතකොට පියෙක් විසින් රකින දුවෙක් ඉන්නවා නම්, සහෝදරයෙක් විසින් රකින සහෝදරියක් ඉන්නවා නම්, සහෝදරියක් විසින් රකින සහෝදරියෙක් ඉන්නවා නම්, තමන්ගේ යාළුවෙක්ගේ බිරිඳ කෙනෙක් ඉන්නවා නම්, ගුරුවරයෙක්ගේ බිරිඳ කෙනෙක් ඉන්නවා නම්, තව සැමියෙක් සඳහා වෙන් කරපු කාන්තාවක් ඉන්නවා නම්, එතකොට අපි අර කියන මොදුමාරු කෙරුව අරගෙන කියලා දැකලා මෙන්න මේ වගේ අනුන් සන්තක අනුන්ට නිලවෙච්ච ස්ත්‍රිය කැසළු කළොත් තමයි ඒ ශික්ෂාපදේ කැඩෙන්නේ. එතකොට ඒ විදිහටම අනිත් පැත්තට දකින්න ඕනේ. කියන්නේ පිළිම දරුවෙක් වුණත් අනිත් පැත්තෙන් ස්ත්‍රී බවලත් කෙනෙකුට නම් පියෙක් විසින් රකින පුතෙක් ඉන්නවා නම්, මවක් විසින් රකින පුතෙක් ඉන්නවා නම්, ඒ විදිහට සහෝදරෙක් විසින් රකින සහෝදරයෙක් ඉන්නවා නම්, මේ විදිහට එයා එක්ක හැසිරුණොත් වර්ධව හැසිරුණා වෙනවා. එහෙම නැත්නම් දැන් අපි කියමු එක්කෙනෙක් නැත්තම් විවාහ දෙකක් තුනක් කරගන්නවා. නමුත් ඒ ශික්ෂාපදය කරනවා යන ගණයට යන්නේ නැහැ. මොකද මේ එයා වර්ධව හැසිරනවා නෙමෙයි. ඒ කියන්නේ තවත් එයා වෙනේම ඒ අවහල්ව කටුත්ත කරගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ කාලෙදිත් එක්කෙනෙක් සමහරට අවහල්ව කටුත් දෙක තුනක් කරගත් අවස්ථාවදී මේ එතකොට දැන් ඔය මේක ධර්මතාව කියලා මම කියන්න දැනගෙන ඉන්නේ කෙනෙකුට අයිති නැති ඔය ඒ කාලෙත් තිබුණ බුදුජනස්කල දැන් ඔය නගර සෝගුණිය වගේ අය අසුර කරනවා. නමුත් ඒත් මේ ශික්ෂාපදේ කැදෙනවා කියන කරුණට යන්නේ නැහැ. මොකද එයා සම්මතයක් තියෙනවා කාටත් අයිති කියන කරුණ. විශේෂයෙන්ම වරදව හැසිරෙනවා කියනකොට තව කෙනෙකුගේ අයිති ඉන්න කෙනෙක් ඇසුරු කළාමයි එහෙම කරන්නේ නැහැ කියන. මොකද මේ මනුස්ස දහම ඉක්මවා කටයුතු කරන පැත්ත විතරයි වළක්වලා තියෙන්නේ. නැත්තම් ඒක සිය පෞල් ජීවිතේ කටයුතු කරන එක ඒක ශික්ෂාපදේ කැඩෙන්නේ. ඒ වගේ ලෝක සම්මතය තුළ පරස්පර නැත්තම් වැරද්ද නොවන විදිහේ මේ සම්බන්ධතාවයක මේ ශික්ෂාපදේ කැඩෙන්නේ නැහැ. ඒ නිසා තමයි කාමේසු මිච්ඡාචාරා කියලා කියන්නේ. එතකොට මොසාවාද යරෝනේ සිකා මොසා වචන ඒ කියන්නේ වැරදි බොරු වචන කියන්නේ. එතකොට පිසුණු කියලා කියන්නේ කේලම් වල පිසුණා වචන කේලම් බස් කේලම් වචන. ඊට පස්සේ පරුසා වචන පරුස රළු වචන කියන්නේ. එතකොට සම්පප්ල පහිස් වචන ඒ කියන්නේ තමන්ට මෙලොව අර්ථකුත් නැහැ පරලෝ අර්ථකුත් නැහැ. නමුත් hina වෙන්න විහිළු වෙන විදිහ hina යන විදිහ ওই වචන කීකේ වචන කතා කර කර එවනකට අපත්තක බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා දිත්‍ති කතා කියන රජවරු ගැන කතා, හොරු ගැන කතා, නියංක ගම් ගැන කතා, ගම් ගැන කතා, ආහාර ගැන කතා, බීම ගැන කතා, මේ වගේ ඔහි වැඩ කර නැති කතා කර 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 ඉන්න එක තමයි දෙතිස් කතා කියන්නේ. ඒක කොහොම වටිනවද? මොකද සම්ප්‍රප්ලාව. ඊටස්සේ ඉච්ඡා ජීවය කියලා කියන්නේ වැරදි ජීවිකාව. එතෙන්දී වැරදි ජීවිකාවේදී අර සාමිත පාත්‍යෙන් දෙල කියන වගේ කාරණා තියෙනවා. කෙටියෙන් ගත්තාම ගත යුතුයි සම්මා ආජීවයේ ජීවිකම් කප්පෙති. ඒ කියන්නේ නිවැරදි දීපැත්මෙන් ජීවත් වෙනවා කියන තැනට සාපේක්ෂව අනිත් ඔක්කොම ඉච්ඡා ජීවය කියලා කියන කෙරවලට යනකොට යනවා. ඒ කියන්නේ ඔය මිරිසවක් වල දම් කිරීම, ආයුධ වල දම් කිරීම, මස් පිණිස සතුන් වල දම් කිරීම මේ වගේ දේවල් අයි කියනවා. ඒකට ඔක්කොම එතකොට මේ ඔය ටික තමයි සිල්පදයේ ටිකේ අර්ථය. එතකොට අද දවසේදී මේ මට්ටමේ සිල්පද ටික දැන් අපි සමාදන් වෙලා තියෙනවා. එතකොට තව ඔකට අපි එකතු කරගන්නවා කැමති නම් සබ්බ සත්‍ය සමිතා සහගතින් තේසා වර්ණ සමාධිය. සියලු සත්‍යයන් කෙරෙහි මෙත් සහගත සිතින් වාසය කරන කියන සිල්පදේ සමාදන් වෙනවා කියලා. නවංග පොසත්ට සමාදන් වෙනවා, මේකට සමාදන් වෙනවා. එතකොට මෙන්න මේ සිල්පද ටික දැන් අපි සමාදන් වුණාම දැන් අපි මේ ශාසනය ඇත්තටම නිවන් දකින්න භවනා කරන්න කමටහනක් නැහැ. සීල රැකගාම සීලෙම ප්‍රමාණවත් සමාධියට. මොකද මේ කයෙන් වැරදි තුනක් වචනෙන් වැරදි හතරක් කරන්නේ මේ හිත කය දෙක වැරදි විදිහට ක්‍රියාත්මක කරන්නේ නැහැ කියන එක තමයි මිත්‍යා ජීවය කියලා කියන්නේ කරන්නේ. ඊට පස්සේ එක එක දෙක කරලා ඔය කයින් වැරදි තුන හිතින් වෙන වැරදි හතර දෙන්න මුල් වෙන්නේ හිත. ලෝභ දේශ මොහ කියලා. ලෝභ සහගත සිතින් තමයි කයින් වෙන වැරදි වලින් හොරකම් කිරීම, කාමයේ වර්ග හැසිරීම කියන වැරදි දෙක කරන්නේ ලෝභ සිතෙන්. වචනයෙන් කරන වැරදි වලදී මේ බොරු කීම කියන වැරද්ද වෙන්නේ ලෝභ සහගත සිතෙන්. එතකොට දේශ සහගත සිතින් තමයි සත්කයෙන් කරන වැරදි සත්තු මරනවා කියන එකත්, වචනෙන් කරන වැරදි වලදී කේලම් කියනවා, ඊට පස්සේ පරස වචන කතා කරනවා කියන කාරණාව වෙන්නේ. ඊට පස්සේ මෝහ සහගත සිලෙන් තමයි හිස් වචන කතා කරනවා කියන එක වෙන්නේ. එතකොට සිත ලෝභ එයා දන්නවා මේ සිල් ටික මම රකින්නවා කියලා සමාදන් වුණා. නමුත් මේ සීලේ කැඩෙන්න කෙනෙකුගේ මනසේ ලෝභ දේශ මෝහ එනවනම් මේ සීල රකින්න බෑ. මොකද මෙතන පුද්ගලයා කරනවා හේතුඵල ධර්මයක් තියෙන්නේ. ලෝභ දේශ මොහ ඇති වෙනවනම් කොච්චර අපි කරන්නේ කියලා හිතියත් ඒකට අවස්ථාව ඇති වෙනකොට අපි හිතරක ගන්න දක්ෂ නොවුනොත් අනිවාර්යයෙන් මේ සිල්පදේ කැඩෙන මට්ටමටපත් වෙනවා කියලා දන්න හින්දා සිල්පදේ රකින්න කෙනා මොකද කරන්නේ? හිත දිහා හැම වෙලාවෙම බලාගෙන ඉන්නේ. ලෝභ සිතිවිල්ලක් ඇති වුනොත් ක්ෂණිකව ඒක දුරු කරන්න උත්සාහවත් වෙනවා. ද්වේෂ අමනාප සිතිවිල්ලක් ඇති වුනොත් ක්ෂණිකව ඒක දුරු කරන්න උත්සාහවත් වෙනවා. මෝහ සිතිවිල්ලක් ඇති වුනොත් ඒක දුරු කරන්න උත්සාහවත් වෙනවා. මොකද ඒක පොරොන්දු වෙලා තියෙන තුන්රන්ට අද දවසේදී සිල් රකිනවා කියලා. එතකොට මේ සිල් ටික කැඩෙන්න හේතුව ලෝභ දේශ මොහ. එතකොට මේ සිල් ටික රැකෙනවා කියලා කියන්නේ යාගේ මනසේ අලෝභ දේශ මොහ කියලා කුසල විතරකයක් නිසායි. එතකොට ඕගොල්ලෝ මේ භවනා කරනවා කියලා මේ මුල් ටිකේදී කරන්නේ සිල් රකින්න එක. මම ඔකදී ඕගොල්ලන්ට අද නෙමෙයි පොඩි දවසට එනවා මම ඔකට විස්තර කරලා දෙන්න සත්ත්ව විසුද්ධිය ගැන. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි කියලා අපි මොනවා තරම් මේ කටයුතු කරුවොත් මුලින් සිත් විසුද්ධි වෙන සීලය. සීලයේ පිරිසුදු වෙනාම චිත්ත විසුද්ධිය ඇති වෙනවා මිසක අපි මෙහෙම කරද්දී චිත්ත විසුද්ධිය කියන එක කිසිලක් ඇති වෙන්නේ නැහැ. එතකොට මේ කරන එකෙන් වෙන්නේ සීල පිරිසුදු වෙන එක. සීල් රැකෙන්නේ. ඒ සීලයට කියන සමාධි සංවර්ධනක සීලය කියන සීලය නිසා සමාධිය. එතකොට අපිට අද දවසේ මේ සීල ටික රැකගැනීම බොහොම ප්‍රමාණවත් නිවන් දකින්න. එතකොට මේ දවස් පුරාම ලේසියානේ සංසයක් නෑ. මේ සිල්පදයක් දෙකක් මේ සිල්පද පහ රකින්න පුළුවන් නම් ඕගලන්ට ලේසියානේ සංසයක් නෑ. එතකොට මරණයෙන් පස්සේ තමයි මෙලොවම. එතකොට අපි අද සිල් සමාදන් වුණේ සිල් රකින්න. අපි දන්නවා හේනකට කුඹකට ගියොත් ඒ හේන රකින්න නම් පැලට ගිහිල්ලා ඔළුවෙන් දම් පොරවගෙන නිදාගෙන ඉඳලා හරියයිද? නැහැ. හැම වෙලෙම අපි පැල රකින්නවා කියලා කියන්නේ පැල රකින්න යනවා නෙවෙයිනේ. හේනට බහුභෝග පාලු කරන වල් සත්තු එනවද කියලා අපි බලාගෙන හොඳ අවධානයෙන් ඉන්නේ. ආවොත් කෑ ගහලා රතිණ කරලා පත්තු කරලා මොනවාරි ප්‍රයෝගයක් කරලා එළවනවානේ. ඒ වගේ කුසල නැමැති භෝග පාලු කරන වල් සත්තුගේ තමයි රාග දේශ මොහ විතරක. රාග දේශ මොහ විතරක කියනකොට ඔයගලන්ට ලෝභ සිතක් කියලා දැනෙන මට්ටමට කැමැත්ත කියන එකකින් නෙමෙයි එන්නේ. එක්කෝ දරුවෙක් සීවේ එක්ක ගෙදර සිහි වෙයි. එක්ක කෑමක් කන එකක් සිහි වෙයි. ඒ වගේ තැන් වලින් තමයි දැන් ලෝභ දේශමෝහ හැම වෙලෙම වැඩක් කරනවා. ඒ වැඩේ තමයි අපි ඉස්සරහට එන්නේ. ඒක කරවන කෙනා පේන්නේ නැහැ අපිට. ඒ ලෝභ ස්වභාවය අහු වෙන්නේ නැහැ හැම වෙලෙම. ද්වේෂ ස්වභාවය අහු වෙන්නේ නැහැ. එතකොට ඒකයි ඒ එන විතර්කයක් ගන්න. අපිට හොඳට සිහිය තියෙන ඔය දරුවෙක් මතක් වෙනවා, ගෙදර මතක් වෙනවා කියලා නොයෙක් නොයෙක් විතර්ක කරනකොට තමයි දැනගන්න ඕනේ මේ රාග දේශ මොහනගේ කෘත්‍යෙ මේ වැඩි. ඒකේ ඉවසුත් ඒ ආරම්භය තමන්ට ප්‍රතික්‍රියාවක් නොදක්ව බැරි තත්ත්වෙට මනස ඇදෙනවා. හිතියත් ඉඳෙන්නේ බොහොම ආයාසයකින් අපහසයි. අනේ දාපුවට මොනවා විලාද දන්නේ නැහැ කිව්වොත් ගෙදර යන්නම හිතාගෙන මොකද භාවනා කරන්න වෙන්නේ. ඒ වගේ අර මුලින් ඒ විතර්කේ එනකොට ඒක හඳුනා ගන්නවා භවනා කරනවා කියලා නෙමෙයි ඒක. එතකොට අපි අද දවසේදී මේ හිත දිහා බලාගෙන ඉන්නවා. දැන් වෙනදා ලෝකේ ජීවත් වෙනකොට අපි රූප දිහා බලාගෙන හිටියේ. ශබ්ද දිහා බලාගෙන හිටියේ. කියන්නේ බාහිර පැත්ත හැරලා හිටියේ. දැන් අද දවසේදී මේ සිරුරගෙන කියන අනිත් පැත්ත හැරෙනවා. දැන් එයා රූපයේ දකිනකොට හිතේ ඇති වෙන ක්‍රියාකාරීත්වය මොකද්ද කියන එකට හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. සද්දේ ඇහෙනකොට ඇහෙන සද්දේට මනසේ ඇති වෙන ප්‍රතිචාර තියා හොඳ අවධානයෙන් ඉන්න. මොකද දන්නවා මනසේ රාග දේශ මොහ ඇති වුණොත් සිල් ටික පොරොන්දු ඉෂ්ට කරන්න බෑ. හරි දැන් මේ කරන්න වෙන මොකද මේ සිල් රකින්නේ. නියම විදිහට සිල් රකිනවා කියන්නේ ඒක. එතකොට දැන් ලෝකිත වඩා gedara dorata වඩා අදදාස වෙනස් වෙන නිසායි. ගෙදර සුරේදී වෙනදට හිටිය අපි වෙන රූප දිහා බලාගෙන ඒකට ප්‍රතික්‍රියා දක්වමු. සද්ධාහමෙන් ගඳ සෝන්දකම්. දැන් මේකෙදි එකතනක ඉඳගෙන ඉන්නවා කියලා ඕගොල්ලෝ තමන් ජීවිතය අවහිර කරගන්න ඕනේ නැහැ. ඉඳගෙන ඉන්න එක පුළුවන් පහසුයි. නැත්නම් හතරේ ඉරියව්වම නිදාගන්න ඉරියව්ව නම් ගන්නපා. මොකද ඒක තීන මිද්දිට හිත වැඩි. ස්වභාවයෙන්ම ඒ ඉරියව්ව නිදිමත ඇති කරන්න හිත වැඩි. ඒ නිසා අනිත් ඉරියව් තුන ගන්න. කෙටියෙන් ගත්තහම මම කියුවේ භවනා කරනවා කියලා ගත්තහම ලෝකෙදීකට වඩා වෙන දෙයක් කරන්න. වෙනද සිතින් බාහිර අරමුණු විමසමින් ඒවැ හැසිරෙහි හිටපු වෙනුවට බාහිර අරමුණු නිසා ඇතිවෙන සිතේ ක්‍රියාකාරීත්වය බලමි. තමන්ගේ මනස පැත්තටයි මේ වෙලාවේදී හැරලා ඉන්නේ හැම වෙලාවෙම. එතකොට තමන් හොඳට හඳුනාගත්තොත් රාග දේශ මොහයන්ගේ ලක්ෂණව තමයි ගේහනිසිත විතර්ක. ගේහනිසිත විතර්ක කියලා කියන්නේ කාමයේ නිස්සිත පිච්ච විතර්ක. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ වෙන තමන්ගේ මෙලොව ජීවිතයේ කුමන කටයුතු කරකි රක්ෂාවේ කරන දෙයක් හරි වේවා කුමන හරි දෙයක් ආවොත් දැනගන්න රාග දේශ මොහයන්ගේ පණවිඩය. ඊට පස්සේ නෙකම් විතර්ක කියලා කියන්නේ අලෝභ අධි සමෝහ ඒ උපදින ධර්මයන් දුරු කිරීමට නැති කිරීමට බලන කම හෝ ඒ ධර්මයන් ගේහනිසිත විතර්ක කාමනිසිත විතර්ක උපදින්න කලින් තමන් නිතරම කුසල මානසිකාරයක ඉන්න එකට කියන නෙකම් විතර්ක කියලා. එතකොට අද දවසේදී අපි ගේහනිසිත විතර්කයන්ගේ මනස සම්පූර්ණ වලක ගන්නවා. නෙක්ඛම්මනිසිත විතර්ක ටිකකින් මනස පුරව ගන්නවා. ওই විදිහට ඉන්නකොට සිල්පදේ රැගෙනවා. මේ සීලේ වැඩෙනවා. ඊට පස්සේ අද වුණාම මේ රකින සීලය හෙට දවසේදී කැඩෙන්න තියෙන මේ සිල්පදේ කැඩෙන්න තියෙන හේතුවම නැති කරනවා. හිත වැඩෙන්න වැඩෙන්න දැන් අද අපි මේ සීලය රකින්නේ කොමනාලි මේ සීලය වැඩෙනවා. මේ කෙලෙස් ටික දුර වෙනකොට මේ සීලය කැඩෙන්න තියෙන හේතුවම නැති වෙන තැනකට. එතකොට දැන් අපි ඒ නිසා අද සූදානම් වෙන්නේ භාවනා කරන්න. අපි දැන් රළු මට්ටමට ගන්නවා. අපි දැන් සීලයක පිටිය කියලා. දැන් සමතකමට හන අපි අද ටික ගොඩක් උත්සාහවත් වෙමු. සමතකමට හනකට දැන් අද දවසේදී වැඩි විදර්ශනා කරන්න ඕනේ නැහැ. මේ මොකද සිතේ ආවරණීය ගතිය තියෙනවා නම් අපිට යමක් මෙනෙහි කරන්න නොවනින් බලන්න අපහසුයි. ඒ නිසා නීවරණ ධර්ම අඩු කරගන්න තියෙන කමඨහන් තමයි සමත කමඨහන්. ඒ නිසා චිත්ත සමතය තියෙන කමඨහනක් අද උදේවි අපි භාවිත කරමු. ඊට පස්සේ හවස වරදී අපි ආපහු සාකච්ඡා කරන ලවලට. එතකොට අදාළ නම් ඒකට විදර්ශනාව එකතු කරගන්න හැටිත් අපිට කතා කරගන්න පුළුවන්. එතකොට දැන් අර කමඨහන වෙනද කතාව කළා වගේ දෙකට බෙදා ගන්නවා. දෙකට බෙදාගෙන කියන්නේ එක තැනක ඉඳගෙන ඉන්නකොට ටිකක් වැඩි වෙලාවක් ඉන්න පුළුවන් කමඨහනක් ගන්නවා. කාටත් පුළුවන් නේද ආනාපාන සති කමඨහන. මොකද ආනාපාන සති කමඨහන හරිම ආනිසසදායක කමඨහනක්. අපි කියමු සමත කමඨහනකින් යන්න තියෙන ඉහළම තැන දක්වා යන්න පුළුවන් කමඨහන ආනාපාන සති. අනිත් කමඨහන් කිහිපෙකුත් තියෙන්නේ. බොහොම ටිකයි තියෙන්නේ. ගොඩාක් කමඨහන් සමත කමඨහන් අතර තිබ්බට ගොඩාක් කියන්නේ මගට විතරයි යන්න පුළුවන්. එතකොට ඊගාවට හැමෝම බෝසතාණන් වහන්සේ නමක්ම සම්මා සම්බුද්ධත්වයට පත් වෙන උපයෝගී කරගන්න කමඨහන. හැම කමඨහනක්ම අනිත් ඒවා විතර්ක වලින් තමයි හිත සමාධි කරගන්න තියෙන්නේ. ඒක වෙහෙසක්. හරියට රිටේ බලෙන් ඔරුව නතර කරගන්න, බෝට්ටු නතර කරගන්නවා වගේ තව විතර්කයක බලකින් තමයි කමඨහන නතර කරගන්නේ. නමුත් ආනාපාන සති කමඨහන විතරක් ආරම්භයේ පටන් විතර්ක සංසිඳෙමින්ම හිත සංසිඳන කමඨහන. දැන් අපි මේ ඕනම කමඨහන අනිත් ඒවා අතරින් තව විතර්කයක් ගන්න වෙනවා. දැන් මෛත්‍රී භාවනාව කියන්නේ අපි අනිත් විතර්ක අතහන්න සියලු සත්‍ය නිදුක් විත්වා නිරෝගීත්ව සුපතිත්ව කියලා වෙන විතර්කයක් ගන්නවා. නමුත් ආනාපාන සතියේ නරක දේ අතහරින්න හොඳ කියලා විතර්කයක් ගන්නෑ. ඒ නිසා මේ කමඨහන වේගවත් ඉතාමත් වේගවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බොහෝ දූවිලි සහිත තියෙන බිමක දූවිලි තියෙන වෙලාවක වැහි පොඩක් එහෙම ගියොත් වහාර දූවිලි අතුරුදහන් කරනවා. එතකොට කාලයක් ගන්නෑ ඒකට. ඒ වගේ මේ විතර්ක සහගත මනස ආනාපාන සති කමඨහන වහා විතර්ක සංසිඳනවා. ලොකුම කෙලෙස් ටික අපේ තියෙන ඔන්න හිතේ හිතේ කතා කරන ගතිය තියෙන අපිට. ඔන්න ඕකෝය හරහා තමයි ඔක්කොම ටික පටලලා එන්නේ. අනිත් දේවල් තියෙනවා. නමුත් මේ සිතේ විසිරුණුකම තමයි ලොකුම නීවරණය. ඉතින් ඒකක ඉදිරි වෙන තමයි දැන් සමත කියන එකේ තේරුම කියලා තියෙනවානේ. අපි සමත මණ්ඩලයකට යනවා කියන්නේ ඇවිස්සිච්ච රණ්ඩු වෙච්ච දෙයක් සංසිඳනකට. ඒ වගේ හිත ඇවිස්සලා විසිරලා තියෙන සිත අපි සංසිඳුවන් උපයෝගී කරගන්න කමතනට තමයි සමත කමතන කියලා කියන්නේ. ඒ නිසා අපි ආනාපාන සති කමතහන්න වඩමු. දැන් මේ මොහොතේ ඉඳලා ඊට පස්සේ ඒ කමඨහන වඩනකොට හොඳ සිහියෙන් හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. ඇත්තටම ආනාපාන සතිය වැඩෙන්නේ නැහැ ඔහේ ඕනෑවට පවට කළාට. අර කම්මලේ මයින්හම හදින මිනිස්සෝ වගේ මයින්හව අදිනවා වගේ මේ මුස්ම පරිහාට මෙහෙට වෙනව දැක්කට හරියන්නේ නැහැ. එහෙම හිතියට වෙන්නේ නැහැ. මේකෙදි අර මං කිව්වේ සති නිමිත්ත හිත තියෙන්නත් ඕනේ. ඊට පස්සේ අස්වාස ප්‍රස්වාස වෙන බව නොවනින් දනවා. ඒකෙදිත් අස්වාස ප්‍රස්වාසයේ සම්පූර්ණ නිමිත්තේම අත්විඳිනුත් ඉන්නවා. එතකොටයි හිතට වෙන කොහාටවත් යන්නේ ඉඩ නැත්තේ. අරමං කියේ අස්වාසයේ දීර්ඝ නම් දීර්ඝ බව හොඳට දැනෙමි. ප්‍රස්වාසයේ දීර්ඝ නම් දීර්ඝ බව හොඳට දැනෙමි. අස්වාසයේ ලුහුඩු නම් ඒ බවත් දන්නවා. ප්‍රස්වාසයේ ලුහුඩු නම් ඒ බවත් දන්නවා. මෙනෙහි කරන නෙමෙයි මේ කියන්නේ. එක සියලු අස්වාස ප්‍රස්වාස කය පුරාවටම දැනුම් සහිතව ඉන්නේ. එතකොට ඒ අස්වාස ප්‍රස්වාසය අනුව ගිහිල්ලා නැහැ කියන ටික කරන්නේ සති නිමිත නාසය ගැන හෝ තොල් දෙක ගැන තියෙන දැනුම. ඒ දැනුමින් ඉදමින් අස්වාස ප්‍රස්වාසය දන්නවා. එතකොට අස්වාස ප්‍රස්වාසය විතරක් අහු වෙනවා නම් නාසය හෝ තොල් දෙක ගැන තමන්ගාව හිත තියාගෙන ඉන්න නිමිත්ත නැතුව අස්වාස ප්‍රස්වාසය විතරක් අහු වෙනවා නම් ඒක වැරදි කියලා දකිනවා. තොල්ක තියෙන තැන නැත්නම් නාසය තියෙන තැන හොඳට තේරෙනවා දැනුම් සහිත වෙන්නේ. නමුත් අස්වාස ප්‍රස්වාසයේ තේරෙන්නේ නැත්තම් ඒත් දැන් මේ කමටහන වැඩෙන්නේ නැහැ කියලා දෙයි දැනගන්න. අස්වාස ප්‍රස්වාස දෙකම අහු වෙන්න එක එක විතරක වල සිහි වෙන්නේ නැවෙන ඉන්නේ ඒත් දැන් කමටහන වැඩෙන්නේ නැහැ. එතකොට අස්වාස ප්‍රස්වාස පිළිබඳ දැනුමක් තියෙනවා සති නිමිත්ත පිළිබඳ දැනුමක් තියෙනවා කියන තැනකින් හොඳට දැනුම් සහිතවම ඉන්න. එහෙම ඉන්නකොට සිත අහකට යයි. අහකට ගියොත් එක එක දේවල් කිසි දෙයක් වෙනෙහි කරන්න බෑ. මේ ආනාපාන සතිය වඩන කාලෙදී තමන්ට ශබ්ද ඇහෙන්න පුළුවන්. ඇඟට කයට නොයෙක් ස්පර්ශ දැනෙන්න පුළුවන්. ඒව නොසලකා හැරලා තමන් කරන වැඩේ කරගෙන යන මොහොතකට ඒකට හිත ගිය ක්ෂණික වේගෙන් කොහොමද තමන්ගේ කමටහනට ගන්න. කියන කෙටිම ක්‍රමය තමයි ඒව මෙනෙහි කර කර ඉන්නවත් නෑ මේ සමතේට යද්දී. සමතකමට නොවදන්නේ. ඒක ඔක්කොම නොසලකා හැරලා කමතරන්නටම ආපෝ සති නිමිත්තටම ඇවිල්ලා 100න් අස්සස පස්සසෙ ඉන්නවා. ආපෝ විතහකට ගියොත් ආයෙත් ගන්නවා. මාර්යම් මාර්ගවට මේ සති නිමිත්තයි අස්සස පස්සසෙයි දෙක දන්නවා. මාර්යම් මාර්ග තුනට හරියට එකටම ගන්නවා වගේ තමන්ට තේරෙනවා. ওই විදිහට ඉඳගෙන ඉන්නකොට කරා. ඊට පස්සේ අපහසු නම් අපහසු වෙන හිමින්ම නැගිටින්න. නැගිටලා මේ ජී කැල්ල තියාගන්න සක්ම කරන්න. ඈ. ඒතර ඉඳ මදි නම් මැදින් දෙකට බෙදාගෙන මේ පැත්තට දෙන්න පුළුවන්, එහා පැත්තට දෙන්න පුළුවන්. නේද? එතකොට ටිකක් වෙලා අර ආනාපාන සතියේත් අපි හිත තබා ගත්තා වගේ තොල් දෙක ගාව නාසිකාග්‍රිය ගාව දැන් ආනාපාන ඒ කියන්නේ අස්වස් ප්‍රස්වාසයේ සිහිය නැහැ මේ සක්මන් කරනකොට. නමුත් ඒ තොල් දෙක ගාව හෝ නාසිකාග්‍රිය ගාව දැනුම් තියාගෙන ඉදිරියට යන ආපහු වෙනවා. තව දුරටත් ඕනනම් අර මං කිව්වේ ඇහැට පෙනෙනදී නිම්මක් වශයෙන් නොගෙන අඩිය තියනකොට කකුල පය කකුල පොළවේ හැපෙන තැන අරමුණු කරලා ඒ ගතිය අරමුණු කරලා පටවි කියලා හිතනවා. අර පෙනෙන දේවල් මොකල් මොකෝ කටවත් පටවි කිව්ව නෙමෙයි. අර මෙහෙම කළා දැනෙනකොට දැන් ඇහැට පෙනෙන මීමට මොකුත් නොකර මේ ස්පර්ශ වෙන ගතිය බලලා පටවි කියලා. මොකද කය පොට්ටබ්බය කියන එක මේ පටවි ධාතු ස්පර්ශ වෙන කියන එකයි. අපි අර කියන්නේ චිත්‍රය තියෙන තැනක විද්‍යාලුවත් තෙන්න දිත්‍ය මෙසක චිත්‍ර නෙමෙයි කියලා ඒ වගේ දැන් පේන තැනක මෙහෙම අඩිය තියෙනකොට ඒ පටිභිය මෙසක හැපෙන්නේ පේන දේ හැම නෙමෙයි. එතකොට ඒ විදිහට අඩියක් අඩියක් ගන්න පටිවි කියලා හිතනවා. ඒ විදිහට හිතමින් ටිකක් කරලා සක්මන් කරනවා. නැත්නම් සති නෙමෙයි තියාගෙන සක්මන් කරනවා. ඒත් අපහසු නම් ඒක සියුම් බව අපහසු නම් සියලු සත්‍ය නිදුක්කත්ව නිරෝධීත්ව සෝපතිත්ව කියන හිත හිතමින් සක්මන් කරනවා. එතකොට එහෙම ටිකක් සක්මන් කරලා ආයෙත් ඉඳගෙන ආනාපාන සතිය වඩනවා. එක තියක් කරන්න අද දවසේදී. මොකද්ද? ඔයගොල්ලෝ මේ එකම කමටහන කියලා සීමා වෙන්න එපා. අද දවසේ ඔයගොල්ලෝ තමන්ගේ මනස තමන්ගේ පාලනය තුල තියාගන්න. එච්චරයි ඕනේ. ඒ කියන්නේ එක එක දේවල් සිහි වෙන්න පෙර නොයෙක් නොයෙක් විතර්කෙන්න පෙර තමන් හැම වෙලාවෙම කුසල මනසිකාරයක ඉන්න. කුමන වැඩක් කරද්දිත් යන්තියෙද්දි හැම වෙලාවෙම මතක් කළා මේක කරන්න ඕන. සියලු සත්‍ය නිදුක්කත්ව නිරුද්ධ සූපත්ත්ව කියන තැනකින් හරි හිත හිතා ඉන්නේ. එතකොට මුළු දවසෙම වෙන්න ගේහෙන සිත කුමන විතර්කයක් ආවා ඒ එකකවත් හරි වැරදි බලන්නේ නැහැ. ඈ ඒ එකක්වත් විස්තර වෙන්න දිකට යන්න දෙන්නේ නැහැ. පුර කරන පුදුද්දට සිහි වෙනකොට ශනිකව නැහැ. මේක සිහි කරන්න ගියොත් පන්සලේ වැඩත් නැහැ, පුරියන් ඇල්ලෙත් නැහැ වගේ එකක් වෙනවා. ඇයි? දැන් මෙතන ඉඳගෙන ගෙදර එක සිහි කරලා ගෙදර දේ කරන්නත් බැහැ. මෙතන කරන දේටත් ඉන්න නැහැ. තේරුමක් නැහැ. ඒ නිසා ඒ සිහියුම ශනිකයක අතුළු මේ අතහැරලා කුසල විතර්කයකට එන්න හැම වෙලාවෙම වෙන දෙයක් හිතීමට මේ ටික නැත්තම් කියන අදහස ඇතුළු. බුදු ගුණ හෝ අසුභය හෝ මරණය හෝ මෛත්‍රිය හෝ කුමන කමඨහනක් හෝ මාර්ගමාර්ගයට අරගෙන හිතින් හිත 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 ඉන්න තමයි හොඳට දැක ගන්න. මේ ටික මම නොකොළොත් මේ ටික මේ සිහි කිරි මත හරි මට එක එක දේවල් හිතේ. ඒ හිතීම මේ සීලයට බාධාව. ඒ හිතීමම නීවරණ ධර්මයන්ගේ මිදීමට බාධාව කියලා ගන්නවා. ඒ නිසා අපි අද අපේ ගෙදරට හොරු පණිවිඩ දන්නේ නැහැ කියලා පහින් ඉස්සෙල්ලා අපි රැකගෙන ආරක්ෂා කරන්නේ නේ. ඒ වගේ කෙලෙස් සහගත විචාරක එන්න කලින් මෙහෙම නොකළොත් ආරක්ෂා නොකළොත් එනවා එන්න පුළුවන් කියන කමෙන් ඉස්සෙල්ලා තමන්ගේ ගෘහය ආරක්ෂා කරගන්න. නිවස ආරක්ෂා කරගන්න. හොඳයි. එතකොට එහෙනම් දැන් අපි ටිකක් ඒ විදිහට භවනා කරමු නේ. එතකොට දවල්ට භවනා කරන්න එකේ ප්‍රශ්න ගැටලු තිබුණොත් අහන්න. එක තැනක ඉන්නකොට ආනාපාන සතිය වඩන හැටි තේරුණා නේද? හරි. ඒක මොන හරි දැනගන්න තියෙද? ආනාපාන සති සමතන්නේ. දැන් හදිසි කරනකොට ප්‍රශ්න ඇති වුණොත් අපි පස්සේ කතා කරමු දැන් තේරුණානේ. හරි. ඊට පස්සේ අපහසු වෙනම් එපා වෙනකම් ඉන්න එපා. මේ නැගිට සති නිමිතිල් තියාගෙන යහපතට ගියා. ටිකක් සක්මන් කෙරුවා. සක්මන් කළා ඉවර වෙලා ආයෙත් ඉඳගත්. කකුල් කැක්කුම හැදෙද්දි කරාගෙන සමාධිය ඇති කරගන්න ඕනේ කියලා ඉතාලම තපස්සේ කොහොම හරි ඉඳ ගන්න එපා. එහෙම වුණේ පැය ගානක්වත් ඉන්න පුළුවන් කිසි අපහසුකකින් තොරව තැනකට එන්න අපිට. අද එකපාරට පැයක්ම ඉන්න ඕනේ කියලා හදන්න එපා. තේරුමක් නැහැ. එතකොට භාවනාවට අමතරව අර වෙනම වීර්යයක් දරන්න වෙනවා. අර වේදනාව මේක කරගෙන ඉන්න. නමුත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මම නිදුකින් අපහසෙන් සතුටින් මේ ප්‍රතිපදාව වඩන්නේ. මණ්ඩපීය මෙතන වික්‍රම ප්‍රඥාචරයන් මහණෙනි මේ ප්‍රඥාචරය මෙහෙදි පැනක් කෝවේ කියලා දෙන්න. මේ මුල් ටික විතර යමාර. හැමදාම මේ මට්ටම නැහැ. ඉස්සරහට යනකොට හිත කය දෙකම පුදුම මෙහෙදි මට්ටමට මෙහෙදි තැනකට එනවා. ඉතින් මේ මුල් ටික හරියට කරන්න. කෙටියෙන් ගත්තහම ආනාපාන සතිය කියන්නේ කුසල මනසිකාරය, බුදු ගුණ අසුදේ, මරණය, මෛත්‍රිය කුමන හෝ කමඨනාගත කුසල මනසිකාරය ඔක්කොම එක්කම සහගත විතරක මේ ටිකෙන් මනස සන්නත් නොවුනොත් මනසේ මේ මට්ටම මේ වටපිටාව තියා නොගත්තොත් අකුසල සහගත සිටිවිලි උපදිනවා උපදින්න පුළුවන් කියන කම හොඳට මතක තියාගන්න. තියාගෙන එතකොට තමන් හැම වෙලාවෙම ඉදිරිපත් වෙලා ඉන්න. විතර්කයක් ඇති වුණාට පස්සේ ඒක නැති කරන එක අපහසුයි සමහර විට. රාග සිටිල්ලක් ඇති වුණොත් ඒක නැති කරන එක හරි අපහසු නැති කිව්වත් හිතට වෙහෙසක්. නමුත් හිත මේ වගේ කුසල ධර්මයක හිටියාම උපදින්නේම නැහැ. අපහසුකෙන් තොරවම කුසලයේ වැඩෙන අකුසලෙන් තුරය. ඒ නිසා හැම වෙලාවෙම හිත අද දවසේ කරන්න බලන ලොකු වෙනසක් ඔයගොල්ලන්ට තේරෙයි. භාවනාව කියලා පැයකට පැය බාගකින් ඉඳගෙන ඉන්න ටිකකට එහෙම නෙමෙයි ඈ. ඔයගොල්ලෝ දවස් හතරක් භාවනා කරනවා අද දවසම භාවනා කරනවා කියලා නෑ. එහෙම කරන්නේ නෑ අපි. පැය දෙකක් විතර දෙන්නේ 11 විතර නේද? මේ පැය දෙක විතර විතරක ගන්න. හවසට භාවනා කරනවා කියන එක කුලින් අයින් කරන්න. ඒක දවස් වල භාවනා කරන කියන එක කුලින් අයින් කරන්න අපි ජීවත් වෙන්නේ නැහැ. අනිත් වෙනකොට පැය දෙකයි තියෙන්නේ. පැය දෙක හිර වෙලා ඉඳුනේ ඉඳගෙන ඉන්නවා කියලා එකක් නැහැ. හිටගෙන ඉන්නවා කියලා එකක් නැහැ. පහසු ඉරියව්වක්. ඉඳගෙන ඉන්න එකෙත් ඔයගලට පහසු ඉරියව්වකින් ඉඳ ගන්න. හැබැයි හිතගෙන අවධානය තියන්න. හිතේදී තමන් ඉඩම් දෙන්නම එපා. මේකෙන් නැවතනව තව ධර්ම කරන තමන් ඉදිරිපත් වෙන ඉන්න හැම වෙලාවම අතරක් නැතුවම කුසල මනසිකාරය ආනාපාන සතිය වේවා ඒකෙන් නැගිට්ටාම හෝ වේවා කුසල මනසිකාරයකමයි ඉන්නේ. ඔයගලන්ට උදේවරුේ මේ ටික අපන් කියන එක කරන්න පුළුවන් හවස් වරු වෙනකොට ලොකු වෙනසක් තියෙනවා. හරිද? එච්චර ප්‍රතිඵලයි. හැබැයි අඛණ්ඩව ඒක කරන්න දක්ෂ වෙන්න ඕනේ. තමන්ට අකුසල විචාරකයක් එන්න කලින් එක්තරම ඒ ටිකේමයි ඉන්නේ. ඒ ටිකේමයි ඉන්නේ. හරි ඒ විදිහට අපි භවනා කරමු. ආනාපාන සතිය ඔය හිතල වඩන හින්දා එහෙම වෙන්නේ. ඔළුව තද වෙනකොට ඔය කියන්නේ හිතල හුස්ම ගන්න හින්දා. ඒකට තියෙන එකම දේ තමයි ආනාපාන සතිය හිතල ආස්වාස කරන්න එපා. හිතල ප්‍රස්වාස කරන්න එපා. ඔය ලක්ෂණය ඕකමයි ඒකේ. මේ ඔළුව තද වෙන එකේ ප්‍රධානම ලක්ෂණය තමයි ආස්වාස ප්‍රස්වාස හිතල ගන්න එක. ඒකෙදි අර මම මතක් කරලා තියෙනවා දන්නේ තොල් දෙක ළඟ හිත තබාගෙන තොල් දෙක ගැන හුදුනු දැනුමින් හිතට අහුවෙලා තියෙන තොල හරි නාසය හරි විතරයි. ආස්වාද ප්‍රස්වාස ස්වභාවිකව ජීවිතයේ හුස්ම ගන්න බව ගැනෙන බව තියෙනවනේ. ගන්නවනේ නේ ගැනෙන බව. ගැනෙන බව විතරක් ගන්නවා කියන තැනකින් ඉන්න ප්‍රයෝගය හිත ටක් ගාලා අඩිනවා. කළා බලන්න. මොකද ඔබ හොඳ අත්දැකීම් කෙනෙකුගේ ඔළුව තද වෙනවා අපහසුයි කියන එකක් කියනවනම් ශනිකව යා ආස්වාද ප්‍රස්වාසය තුල ඉන්නේ කියන්නේ. එතකොට මේ කය දරත වෙනවා කියන්නේ කිදේමයි වෙන්නේ. හුස්ම ගන්න එපා කවුරුවත්. ස්වභාවිකව කයේ සිද්ධිය විතරක් ක්‍රී කරනවා. වෙන සිද්ධියක් තියෙනවා. සති නිමිති ඉන්නකොට ඔයගොල්ලන්ට ප්‍රධානව හිතට අහුවෙලා තියෙන ආනාපාන සතිය නෙමෙයි. තොල් දෙක හරි නාසය හරි අප්‍රධානව තේරෙන ආස්වාස ප්‍රස්වාස වෙන බව කරනවා නෙමෙයි ජීවිතයේ පවතින වෙන හුස්ම පාර ක්‍රියාවලිය දැනෙනවා. ඒ විදිහට ඉන්නකොට පූර්ණ අවධානයෙන් ඉන්නවා. එතකොට මේ ආස්වාස ප්‍රස්වාසයේ මට සිලුටුට අහුවෙන්නේ. වාපහසුකම් ශනිකව දුර වෙනවා. ටිකක් වෙලා කරනකොට පුදුම විදිහට සැහැල්ලුවක් ඇති වෙනවා. හරියට මේ කරන්න පුළුවන් නම් එක පැයක් දෙකක් ඇතුළත සම්පූර්ණ වෙනස්කම දැනෙනවා. ජීවිතේම වෙනස් වෙනවා. ගොඩාක් කල් යන්නේ. හරියට කරන්න බලන්න. හරි. එතකොට භවනා කරන්න කලින් සාමාන්‍යයෙන් භවනා දැන් මෙතනදී ඕනේ දැන් මාළුන් භවනා පන්ති කරනවා නේ මේ කීපයකට. නමුත් සාමාන්‍යයෙන් අපි බුදුදහමේ තහනම් හරිනම් සිල් දෙන්න සිල් ඉල්ලන්නේ නැතුව අපි අද සම්ප්‍රදායට දුන්නට පන්සිල් වුණත් අටසිල් වුණත් ඉල්ලුවොත් තමයි දෙන්නේ කියලා තියෙන බුදුරජාණන් වහන්සේ. එහෙම නැතිනම් මොකද බුදුරජාණන් වහන්සේ මේ කාලේ සටිත් මහ රහතන් වහන්සේ ඔය වගේ සිල් දෙනවා. සිල් දෙන අය සිල් රකින්නේ නැහැ. ආපහු ගිහල මාළුවල් වුණා එහෙම ඊට පස්සේ දොස් කියන සිල් ඉල්ලන්නේ නැති කට්ටිය සිල් දෙන්නේ ඇයි කියලා. ඒ අය රකින්නේ නැහැ කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන සිල් ඉල්ලුව දෙන්නේ කියලා. නමුත් අපි අද සම්ප්‍රදායකට ඉල්ලන්නේ නැහැ දෙනවා. ඒ වගේ කමඨහන් ඉල්ලුවොත් තමයි දෙන්න කියලා තියෙනවා. කමඨහන් ඉල්ලන ගාතාවක් වෙන එක දන්නවනේ. ඒක ඉගෙනගෙන තියාගන්න අද නැති වුණාට කමන්නේ. අපි පස්සේ දවල් වෙනකම් ලියගන්න. කියන්නේ සංසාර වට දුක්ඛතෝ මෝචනත්තාය කම්මඨාන යාචාමි. ဒုတိယံ ප්‍රබන්තේ සංසාර වට දුක්ඛතෝ මෝචනත්තාය කම්මඨාන යාචාමි. තත්යන් ප්‍රබන්තේ සංසාර වට දුක්ඛතෝ මෝචනත්තාය කම්මඨාන යාචාමි කියලා ඉල්ලනවානේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ සංසාර වට දුක්ඛයෙන් මිදීම සඳහා මට කමඨානක් දෙන්න. දෙවනෝද ස්වාමීන් වහන්සේ මේ සංසාර වට දුක්ඛයෙන් මිදීම සඳහා මට කමඨානක් දෙන්න. තුන්වෙනිද ස්වාමීන් වහන්සේ මේ සංසාර වට දුක්ඛයෙන් මිදීම සඳහා මට කමඨානක් දෙන්න කියලා ඉල්ලනවා. එතකොට තමයි ඔය කුමන හෝ කමඨානක් කතා කරලා දෙන්නේ. ඒකත් අපි ওই පොයට ගියාම සිල් ඉල්ලන්නේ නේ. ඒ විදිහට එහෙම කළාම තමයි කමඨානක් දෙන්න සුදුසු දෙන්නේ. නමුත් ඒක දැනගෙන තියාගන්න ඕන. මගින් එහෙම වුනේ නැහැ. නමුත් කොතනකද හරි ගියාම අපි අපේ ජීවිත හැමතත් මොකාටවත් කියන අඩුවක් තියෙනවද? ඈ හැමතත් අමුදගන්න. ඊට පස්සේ අපි භාවනා කරන්න කලින් මෙහෙම එකක් තියෙනවා. අපි නොදන්නවා වෙන්න පුළුවන්. ඇත්තටම බොහෝම නිහඬ ජීවිතයක් වෙන්න පුළුවන්. ලොකු අධිගමනයක් ලැබලා තියෙන්න පුළුවන්. නමුත් අපි බලන්නේ සමහර ගොඩක් පිටපොත්ෙන් විතරයි. අයියෝ මේ ඊනාවේ හැටි කතා කරන හැටි යාට කොහෙද මාර්ගඵලයක් වගේ තැනකින් අපි කියන්න හෝ හිතන්න පුළුවන්. ඉපමණ පුරු තාර්ය උපවාදය. අපිට දහම ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ අපි නොදන්නවා වෙන්න පුළුවන්. ඒ එතකොට කම්මාවරණ කියලා මේ ආවරණ ධර්මයක් වෙනවා. එතකොට මේ ධම අවබෝධ නොවෙන්න ක්‍රම කිහිපයක් තියෙනවා. කම්මාවරණ, ක්ලේශාවරණ, විපාකාවරණ කියලා. එතකොට මේ ආර්ය උපවාදයේත් එකක්. ඒ නිසා සසරදී වූ ආර්ය උපවාදයක් තියෙනවා නම් ඒකට සමාවරගන්න නැත්නම් ඒත් අද වෙන්නේ. ඒ කියන්නේ කියන ධර්මතාවය අපිට පේන්නේ නැහැ. ඒ හින්දා අපි භවනා කරන්න කලින් බුද්ධ ආදී මේ රත්නත්‍රයනොත් වැඩි හිටි ගුරුවරයන්, කල්යාණ මිත්‍රයන්ගෙන් සමාව අරගෙන තමයි භවනා කරන්නේ. එතකොට ඕක තමයි භවනා පූර්වකෘත්‍ය කියලා ওই ටික අනිවාර්යෙන් කළ යුතුයි. මම දැනට ඒ ටික කටින් පොඩ්ඩක් කියවන්නම් ඕගොල්ලෝ කියන්න. පස්සේ හැමදාම එහෙම සම්ප්‍රදායිකව කියවන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ මේ වචන මොන්නේ ඒ අර්ථය ලැබෙන විදිහට භාවනා කරන්න කලින් දවස පුරාම ඉඳගන්න වාරයක් ගන්න ඕනේ නැහැ. මේ උදේ පටන් ගත්තාම පටන් ගන්න වෙලාවදී ඉස්සෙල්ලාම ඒ ටික කියලා ඉතින් වන්දනා කරලා වැඩි හිටියන්ට කෙලෙහි ගුණසල කියමුකුත් වෙනවනේ. තමයි පටන් ගන්නෙ. හා මේව කියන සාධි කියන්න පුළුවන්. අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම මේ හිත කය වචනය යන තිදොරින් දැන හෝ නොදැන හෝ උතුම් බුද්ධ රත්නයටද ධම්ම රත්නයටද සංඝ රත්නයටද යම් කිසි ප්‍රමාද දෝෂ වරදක් සිදු වුණේ නම් ඒ සියලු වැරදි වලට තුනුරුවන්ගෙන් මට සමාව ලැබේවා තුනුරුවන්ගෙන් මට සමාව ලැබේවා තුනුරුවන්ගෙන් මට සමාව ලැබේවා සියලුම ආර්ය උත්තමයන් වහන්සේලාගෙන්ද වැඩිහිටි ගුරුවරයන්ගෙන්ද මට සමාව ලැබේවා උතුම් තුනුරුවන්ට මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජාම වේවා යම් කිසි කෙනෙක් මට වරදක් කර ඇතනම් ඒ සියලු දෙනාටම මමද සමාව දෙමි සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා ඔය අර්ථය ඇතු උල්ට වඩා තුනුරුවන්ගෙන ආචාර්යවරුන්ගෙන් ගුරුවරුන්ගෙන් දෙමව්පියන්ගෙන් වැඩිහිටියන්ගෙන් කල්යාණ මිත්‍රයන්ගෙන් සියලු දෙනාගෙන් මේ හිත කය වචනයන් තුන්දරින් දැන හෝ නොදැන හෝ යම් කිසි ප්‍රමාද දෝෂ වර්ධක් වල තියෙනවා අතීතයේදී දැන් අනාගතයේදීත් වේන ඒ සියලු වැරදි වලට මේ සියලු දෙනාගෙන්ම සමාව ලැබේවා කියලා ඉල්ලනවා. දොහෙ තුන්රුවන්ට මගේ ජීවිතය පූජා කරන පූජා වේවා කියලා අධිෂ්ඨාන කරනවා. මට යම් කිසි කෙනෙක් වරදක් කරලා තියෙනවා නම් ඒ අය කෙරෙහි මගේ හිතේ පටිඝියක් අගාතියක් වෛරයක් මම බඳගෙන නැහැ. ඒ අයටද මම සමාව දෙනවා කියලා හිත නිදහස් කරගන්නවා. හරිද? නිදහස් කරගත්තාම තමයි බාහිර නිදහස්. දැන් තමයි මනස සුදුසුයි කම්පන්න කරන්නේ. ඔය අර්ථයේ ඇති වෙන්නේ වචන ටික නැතින බුලෝ ඔය අර්ථයේ හිටින විදිහට හැමදාම ගෙදරකදී වුණා. දවසට එක වතාවක් ඉස්සල භාවනා කරනකොට පටන් ගන්නවා. අරගෙන ඊට පස්සේ කරන්න. දැන් ওই විදිහට හිතෙන් තුන් වන්දනා කරලා එන භාවනා කරන්න. අපි මම 10 මාට විතර ගන්නකට යනවා. ආපහු එක මාට විතර මම එනවා. ආවම අපි මේ තියෙන ප්‍රශ්න ආපහු කතා කරගන්න. භවනා කරනවා කියලා අපි කරන්නේ අද විතර කෙනෙක්. එක පැත්ත හැදලා ඉන්නේ හැම වෙලාවෙම තමන් ඉදිරිපත් වෙලාමයි ඉන්නේ. එන විතරකයන් අනිත්‍ය බලන්න බලන්න ඉන්න එපා. ආවොත් ඒකට ප්‍රතික්‍රියා දක්වන එක වෙනම එකක්. තමන් කුසල මනසිකාරයකමයි ඉන්නේ. ඉඳගෙන ඉන්නකොට වෙනම සතුම් කරනකොට වෙනම. ওই ටික තුවමනාවින්ම කරන්න. විශේෂ වෙනසක් නැතුව බලන්න. හැමදාම අපි භාවනා කරනවා කියලා විහිළුන කර කර ඉන්නේ. හරියටම කරලා බලන්න. මොකද්ද වෙන්නේ කියන එකනේ. හොඳයි තේරුම් ගන්න. ධර්මය වුණත් කියලා දෙනකොට කියලා දෙන්න කියන්නේ ඒ චරිතය අනු. දැන් අපි පොඩි වේ ධර්ම දේශනා කළාට ධර්මයක් නැත්නම් භවනා ක්‍රමයක් කියලා දෙනකොට මේ ඒ චරිතයට අනුව තමයි කියලා දෙන්නේ. කියන්නේ ඒ යන ගම මාර්ගයට අනුව. ඉතින් මේ එතකොට එයාට අල්ලගන්න පහසුයි. මුන්න ප්‍රකට වෙනවා කියනවා. ඊට අමතරව මේ දැන් ඔය අපි ඉඳගෙන ඉන්නකොට ඔය කමටහන. අනිත් වෙලාවෙදී අපි උත්සාහවත් වෙන්න ඕනේ හිත රැකගෙන කටයුතු කරන්න අර වැඩ කටයුතු කරද්දී ඒකෙදි මේ ලොකු කමටහනක් නෙමෙයි පොඩි කමටහනක් අරගෙන මේ නිකන් අපේ හිතෙන් වතුරනවා කියලා කියන්නේ හිතෙන් ඇතුළතින් ඒක මෙනෙහි කරමින් වැඩ කටයුතු කරන්න හුරු වෙන්න ඕනේ. එතකොට තමයි ඉඳගෙන අපිට යම් කරන භවනාවක් අපහසු නැත්තේ. ඒක තනක ඉඳගෙන අපි මේ වගේ භවනාවක් කරනකොට ඒක පහසුයි. එදිනෙදා ජීවිතයේ ආයතන පරිහරණය කරද්දී සිහිනුවණින් කටයුතු කරන එකට උපකාරයක්. එදිනෙදා ජීවිතයේ සිහිනුවණින් කටයුතු කරන එක ටික ටික උත්සාහවත් වෙන්න එක දණක ඉඳගෙන කටයුතු කරන එක පහසුයි. මේ ධර්මතා දෙක වුණුට උපකාරීව පවතින. එතකොට මේ දැන් ඔය මෙනෙහි කරන එකත් එක්තරා මට්ටම ඔය විදර්ශනාව. විදර්ශනාවක් වුණාට මේ ලෝකෝත්තර මාර්ගයට සාපේක්ෂව ඊට පස්සේ ਉਹ ඔක්කොම සමතේ ගන්නට වැටෙනවා. දැන් සීල සමාධි ප්‍රඥා කියලා ඔය ත්‍රි ශික්ෂාවම තියෙනවා. ඒ කියන්නේ ස්කන්ධයන්ගේ අනිත්‍ය බැලීම විදර්ශනාවක් ඔය දැන් මට්ටමේදී. එතකොට ඔය මට්ටමේ රළු කිලේශය දුරු කරනවා. දුරු කරනවා කියන්නේ දැන් දරුවෙක් කියලා gedara කියලා සිහි වෙනකොටම අපි එක විතර්කයකට හඳුනගන අනිත්‍ය බලනකොට ඒ විතර්කය ඇත්ත වෙලා බාහිර කෙනෙක් දකින්නවා කියන කාරණාව නැති වෙනවා. මොකද ඒ විතර්කය ඇත්ත වුණොත් එක තැනකින් නතර වෙන්නේ. gedara කියලා දැක්කොත් එතනින් නතර වෙන්නේ. ඊට පස්සේ එක තැනකින් රැවටිච්ච කෙනා බොහෝ වාර ගන්නක් රැවටීම අරගෙන ඊට පස්සේ gedara කියලා සිහි වුණොත් ඊට පස්සේ දැන් gedara කවුරු ඇවිල්ලාද දන්නේ නැහැ. ළමයි ටික මොනව කරනවද දන්නේ නැහැ. මන් දොරවල් ආවෙත් නැහැ. ඔහොමම ගුඩු දුරකට අරගෙන යනවා. නමුත් අර ඔක්කොම ටික ඉවරයි අර එක විතරකින්. ඇත්තටම අපි හැම කෙනාගේම ජීවිතයේ අර කතාව තියෙන සින් කතාවක් මේ. ඉදිකට තුඩකුඩ මහමීරු පර්වතයක් තියෙනවා කියන සින් කතාවක් තියෙනවා. ඒ කියන්නේ මේ තරම් අනන්ත පරිමාණ ජරා මරණ දුක තියෙන එක් චිත්තක්ෂණයකින්. මරණසන මොහොතේ උපදින අන්තිම සිතුවිල්ල අනිත්‍ය බලා ගන්න බැරි වෙච්ච නිසා මේ තරම් මේ දුකක් අපි විඳින්නේ. එතකොට ඒ සිතුවිලි මාත්‍රිය අනිත්‍ය බලා ගන්න පුළුවන් වුණා නම් මේ මුළු ගමනම ඉවරයි. නමුත් ඒක බලා ගන්නවා කියන එක පුහුණු නොකල කෙනෙකුට එතෙන්දී අල්ල ගන්නවා කියන එක වෙන්නේ. දැන් භවනා කළාම ඒ දහම යොදාගෙන තිබුණාම ඒකේ ආනිසංස ටික තමයි පෙන්වන්නේ. දැන් මේ සිත කෙලෙසුන්ගෙන් ආශ්‍රයෙන් මිදීමට අවස්ථා කීපයක් තියෙනවා. එකක් තමයි දෙඩි ගිලන් වෙච්ච වෙලාවක, රෝගී වෙච්ච වෙලාවක. ඊට පස්සේ ඒ රෝගී දුරවීමත් එකම මෙයාට ආශ්‍රයෙන් හිත මිදෙනවා.
මොකද රෝගී වෙලා ඉන්න වෙලාවේදී මනස බවාංග මට්ටම හරි දුර්වලයි කියනවා. එතකොට ඒක එකක්. ඊට පස්සේ බණ අහන වෙලාවේදී ඊට පස්සේ ධර්මයේ නුවණින් මෙනෙහි කරන වෙලාවේදී ඒ කියන්නේ කෙනෙක් දැඩි ගිලන් වෙලා රෝගී වෙලා ඉන්න වෙලා ඉන්නකොට එයාට ගොඩ දේවල් හිතන්න කියන කරන්න බෑ. බවංග මට්ටම දුර්වල කියන ඒ රෝගය සුවවීමත් එක්කම හිත ආශ්‍රංගයේ මෙතන ඒකට කියන රෝග සමුසි කියලා. ඊට පස්සේ තව කෙනෙක් ඉන්නවා ජීවිතින්ද්‍රිය විදිමත් එක්ක මරණයත් එක්කම අන්තිම මොහොතේ අන්තිම සිතේ යථාභූත ස්වභාවය දකින්න පුළුවන්. එතකොට එයාගේ ජීවිතය අවසන් වීමයි නිවන් දැකීමයි දෙක එකටම වෙනවා. ඒකට කියන ජීවිත සමස්ත කියලා. එතකොට ඒ වගේ පුළුවන් වෙන්නේ මේ වගේ පුරුදු පුහුණු වෙච්ච කෙනෙකුට. ඒක අපි දන්නේ මේ වගේ දහමක් හිත හිත ඇත්ත බලමින් නුවණින් ඉන්නකොට අපේ නුවණ ඇතුළෙන් වැඩෙනවා. මේකට කියනවා විමුක්ති පරිපාචනීය ධර්ම කියලා. ඔකට හොඳ කතාවක් තියෙනවා පිටකේ. උත්තර ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේ ඉතින් හොඳට බණ අහලා බුදුරජාණන් වහන්සේ කරේ. බණ අහලා භාවනා කරනවා. භාවනා කළා කළා අවුරුදු 25ක්. අසුරු සෙනඟ ගහන මොහොතකද චිත්ත සමතයක් ලැබුණේ නැහැ. ඊට පස්සේ හිත හරිම දුකයි. දැන් කල්පනා කරනවා දැන් බොහෝ කාලයක් පැවිදි වෙලා. දැන් මට අපු ගිහි වෙන්නත් බෑ. එපාර යාම කරන්නේ කෙස් කවුල් බාන දෙලිපිහිය. හොඳට මොහොත තියනවා තනියම බෙල්ල කපාගෙන මේ ජීවිතය නැති කරගෙන මට මේ ජීවිතයෙන් තේරුමක් නැහැ. මේ මම අබහුවේ කෙනෙක්ද කොහෙද මෙච්චර උසාවත් වෙලා. ඒක ඒකේ පෙන්වන අචන සංගත මත්තන් තිය අසුරු සෙනඟ ගන්න පමණ පොදු මේ චිත්ත සමතයක් ලැබුණේ නැහැ කියලා. අර දෙලිපිහිය ගන්න ටිකට ඒකේ ඒ හිත කොහාටවත් නැතු ඒක දිහා බලාගෙන උට එකපාරට නිවරන් දරුවු දරුවා. දුර වෙනවත් එක මේ ඇත්ත දැකලා එවලෙම ආශ්‍ර. හැබැයි මේ සමාධි වීමත් එක්කම දැන් යටි මොහු කුරලා තියෙන හොඳට. එවලෙම අරිහත්ත්වයේ දැක්කම ආශ්‍රයක් මිසෙ වුණා. සියලු ආශ්‍ර දැක්. ඊට පස්සේ මේ ත්‍රිවිධ වාක්‍ය ප්‍රකාශ කරන මේ ධර්මයන්ගේ සුධර්මතාවය බලන්න අවුරුදු 25ක් තිස්සේ මම අසුරු සෙනඟ ගන්න පවුණු පුදුසින් මේ චේත සමතයක් ලැබු කෙනෙක් නෙමෙයි. නමුත් මේ ධර්මයේ සදාම උත්සාහය ඇතහැරියේ නැහැ. මේ ඒ මම ජීවිතය නැති කරගන්න කියලා මෙහෙම කරනකොට මට මේ ධර්මයේ සාක්ෂාත් වෙනවා කියලා. ඒ වගේ පුරාණ ආචාර්යයන් වහන්සේලා කියන්නේ යම් කිසි කෙනෙක් බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේලා පෙන්වපු ධර්ම මාර්ගයේ ටික ටික හරි ගමන් කරනවා. එයා ජීවිතයේ අන්තිම කාලෙදි හරි මේ විමුක්ති ස්පර්ශ කරනවාමයි කියලා. මොකද මේක බොරුවක් නෙමෙයි. ඊට පස්සේ ඔයගලන්ට දැන් ඔහොම කරද්දී ලොකු මේ කාරණාව කම්පන ඉස්සරහට යනකොට ඒ කියන්නේ මේ පෙනෙන ඇහෙන දේවල් වල චුට්ටක්වත් බර නැති දැනකට එනවා. මෙහෙම කරද්දී අර අපි කියන්නේ දැන් මේ පෙනෙන දේ නිකන් පිටපොත්තක් විතරමයි කියලා. එහෙමත්ම හොඳට තේරෙන්න ගන්නවා. ඒ කියන්නේ කවදාවත් අපි මේ පෙනෙන වස්තුන් එක්ක ජීවත් වෙලා නැහැ කියන කාරණාව එයාට හොඳට තේරෙනවා. ඒ කියන්නේ අපි සැප දුක් විඳලා තියෙන්නේ මහභූතයන්ගේ විතරයි කියන කාරණා එදාට තමයි පටවිස්මෙන් නිබ්බින්දති ආපෝස්මෙන් නිබ්බිදි තේජස්මෙන් නිබ්බිදි වායුස්මෙන් නිබ්බිදි සතර මහා ධාතුවේ කලකිරෙනවා. නිබ්බින්දින් විරජ්ජති විරාගා විමුක්ති විමුක්තස්මෙන් විමුක්තමිති ඥානං හොති කියන නෝන පහළ වෙනවා. ඉතින් මේ අද අපිට මේ ස්පර්ශ ආයතන හය පිරිසිඳ නොදැකීමයි තියෙන එකම ගැටලුව. වෙන මුකුත්ම හිතන්න එපා. දැන් ඔගොල්ලෝ එක තැනක නිෂ්ඨාවට පැමිණෙන්න මේ ස්පර්ශ ආයතන හය පිරිසිඳ යථාභූත ස්වභාවය පිරිසිඳ දැකීමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඒ කියන්නේ කෙටියෙන් ගත්තොත් පෙනෙන දේ පෙනීම මිසක කවදාවත් ඒක අල්ලන්න බෑ. අල්ලන දේ කවදාවත් පේන්නේ නැහැ කියන එක හුද්දට දකින මට්ටමට එන්න ඕනේ. එතකොට ඊට පස්සේ පෙනෙන දේ ඇහෙන දේට සම්බන්ධ නැහැ. ඇහෙන දේ පෙනෙන දේට සම්බන්ධ නැහැ. ගඳ සුවඳ දැනෙන දේ පෙනෙන දේට සම්බන්ධ නැහැ. කියලා මේ ආයතන ටික වෙන්වීම විතරයි ඕන. ඊට පස්සේ ඒවයි සත්වාකාරය යතහ බුත ස්වභාව කියන්නේ රූපේ සද්ද ගන්ධ රස පොට්ටබ්බ කියන බාහිර ධර්මතා කියලා දකිනකොට මේ ආධ්‍යාත්මික පැත්ත කියන මේ කයෙන් සම්පූර්ණ නිදහස් වෙලා එතකොට ස්පර්ශ ආයතන හයක්ම පරිහරණය කරන පුද්ගල භාවයෙන් අයින් වෙලා ඒ අරමුණත් එක්ක ජීවත් වෙලා අරමුණ හටගන්න නැති වෙනවා කියන තැනකට එනකන් ජීවිතය අරගෙන යනවා. ওই ස්පර්ශ ආයතනේ හය ඇත්ත දැකීමටයි සමාධිය කියන්නේ. ওই ටික දැනගන්න ඒිට මෙහා උතෙන්ට එන්න ඕනම තැනකින් ඕනම විදිහ භවනා ක්‍රම හුරු පුරුදු වුණාට කමක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. මොනවා හරි අපිට හිත සමාධි වෙන්න එක එක උපායන් කළාට ඉගෙන ගත්තට ඒකේ ගැටලුවක් නැහැ. නමුත් සම්මා දිට්ඨි ගොඩක් නැහැ. ඇත්තම ගොඩක් නැහැ. ඇත්ත තියෙන්නේ ඔච්චරමයි. ඔක මගේ අදහසක් නෙවෙයි මම උගලන්ට පිටකෙම තින්නේ. මොකද අපි ඔය කරන දේ ගත්තාම අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ කියලා දැන් එක එක කෙනාට එක 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 ක්‍රම තියෙන්නේ ඒ සත්‍ය නෙවෙයි නිසායි. සත්‍ය කෙනේව තුන හතරක් නැහැ. අන්තිමට ඔය ලෝකයේත් තමයි අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් අසාර වශයෙන් තුච්ච දෙයක් හැටියට හිස් දෙයක් හැටියට බිඳෙන දෙයක් හැටියට පළුදු වෙන දෙයක් හැටියට අනුන් අය දෙයක් හැටියට සතුරෙක් හැටියට වදකෙක් හැටියට බැලිය යුතුයි. එහෙම බලන්න බලන්න තමයි ලෝකයේ තුල තියෙන ඇලීම් බැඳීම් අතහැරෙන්නේ. එතකොට තමයි ලෝකේ කෙලවරට යන්න පුළුවන්. ඈ මම බලව කර රෝහිත සූත්‍රය අපෝ දේශනා කරනම් එතකොට මෙන්න මේ ලෝකේ කෙලවරට ගිය කෙනාට දුක් කෙලවර කරන්න පුළුවන්. ලෝකේ සහ ලෝකේ කෙලවර කියන එක දෙකක්. ලෝකේ කියලා කියන්නේ අද අපි ඉන්න මට්ටම අම්මා තාත්තා දුව පුතා යෝධුරෝල් යාන වාහන තියෙනවා කියලා අපි නිත්‍යයි සැපයි ආත්මයි සුභයි කියන මානසික මට්ටම තුළ මේ ගත කරන ජීවිතය තමයි ලෝකේ කියන්නේ. අනිත්‍ය දුකයි අනාත්මයි අසුභයි කියන්නේ ලෝකයේ ඇත්ත. මේ ලෝකයේ ඇත්ත දැකපු කෙනා තමයි ලෝකේ කලකිරලා ලෝකේ නොයලෙන්නේ. ලෝකේ නොයලෙනකොට ලෝකේ කෙලවරට යන්න පුළුවන් එළියට යන්න පුළුවන්. එතකොට තමයි ලෝකේ කෙලවර දැකපු කෙනාට තමයි ලෝක නිරෝධය සාක්ෂාත් වෙන්නේ. දර්ශන දෙක මේ කියන ධර්මතාව දෙක. අර ටික ඔක්කොමයි තියෙන පූර්ව භාග ප්‍රතිපදාවට. ඉතින් මේ පිටකයේ හරහා මේ හොඳට ඉගෙනගෙන මේක කතා නොකරන නිසා මේ ප්‍රශ්නේ ලෝකෙට හෙඩි වෙන්නේ නැත්තේ. මොකද අද අපිට හිතෙන්නේ භාවනාව අනික ත්‍රිපිටකය අනිකක් කියලා. නමුත් ත්‍රිපිටකය කියන්නේම නිවන් දකින පණිඩේ තියෙන නිවන පිළිබඳ පණිඩේ තියෙන ත්‍රිපිටකය. ඒ නිසා මේක අපිට පහසුවක් නැති වෙ යන්න. ඔගොල්ලෝ ඒතන පිළිහෙලා හිටින්න බය නැතුව ඒ කියන්නේ මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ යතහ භූත ස්වභාවයේ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ ඇත්ත ඇති හැටි දැකීම. දකින්න එක. ඒ දැකීම තමයි සම්මා දිට්ඨිය. එතෙන්ට එන්න වැඩපිළිවෙල වල තමයි එකම වැවට තොප්පු පුළුවල් රාසියක් වගේ අපි මේ කරන දේවල්. ඒකයි දැන් ඔය අනිත්‍යයි කියලා බැලුවා කියලා ඔක සම්මා දිට්ඨිය නෙවෙයි. ඔකට කියනවා ඔක සම්මාදිට්ඨියක් තමයි. ඔක ලෝකෝත්තර සම්මාදිට්ඨිය නෙමෙයි. සම්මාදිට්ඨිය තියෙන පස් ආකාරයක. ඒ කියන්නේ කම්මසගත ඥානය සම්මාදිට්ඨිය. ඊට පස්සේ සත්‍යානුලෝමික ඥානය සම්මාදිට්ඨිය. දැන් ඔක සත්‍යානුලෝමික ඥානය. හරිද? ඊට පස්සේ මාර්ග ඥානය සම්මාදිට්ඨිය. ඵල ඥානය සම්මාදිට්ඨිය. එතකොට මේ විමුක්ති ඥාන දර්ශනය සම්මාදිට්ඨිය. එතකොට මේ සම්මාදිට්ඨිය පස් ආකාරකින් තියෙනවා. මේ නමුත් දැන් අපි මේ ස්වභාවය දකින එක ගත්තහම අයිති වෙන්නේ මේ සත්‍යානුලෝමික ඥානයට. ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ටික සත්‍යයට අනුලෝකයේ පවතින ඇත්තට අනුලෝම විදිහට බලනවා. එතකොට දැන් උත්තරදි තමයි මේ ශාසනයේ සෘතවතාරී ශ්‍රාවකයා සහ පුත්තජන වෙන් වෙන්නේ. ඒ කියන්නේ දැන් මේ ශාසනයෙන් බැහැරත් කම්මසගත සමාජ දිට්ඨිය තියෙන්න පුළුවන්. අපි ලෞකික සමාධිත්‍ය කියලා කියන්නේ. ඒ කියන්නේ මව්පියන්ට උපස්ථාන කිරීම හොඳ දෙයක්. එතකොට දන් දීම හොඳ දෙයක්. මෙලොවක් තියෙනවා, පරලොවක් තියෙනවා කියන මේ මට්ටම මේ ශාසනය බැහැර තියෙන්න පුළුවන්. මේ ශාසනයත් තියෙනවා. ඔය සම්මාදිට්ඨියෙන් කියන්න බෑ මේ බුද්ධ ශාසනයට විතරක් අයිති කියලා. යම් කිසි කෙනෙකුට මේ ශාසනයේ ඔය කම්මසකත ඥානයක් තියෙනවා. සත්‍ය අනුලෝමික ඥානයක් තියෙනවා. ඒ කියන්නේ අනිත්‍ය දුක යනාත්මය අසුබයි කියන නුවණක් තියෙන. මෙන්න මෙයාට කියනවා කල්යාණ මිත්‍ර පුතඥය කියලා. මෙයාට කියනවා කල්යාණ මිත්‍ර පුතඥය කියලා. මේ ශාසනය ඇසුරු කරගෙන මේ අර ලෝකේ තියෙන පුතඥය කියන තැනට වඩා බොහොම තාම අධිකම නොලබුවට මෙයා වටිනවා. මෙයාගේ වටිනාකම තියෙන්නේ ඔන්නෝ මේ සත්‍යානුලෝමික ඥානයත් එක්ක. එතකොට ඒක තමයි විශේෂ ප්‍රයෝගයේ විශේෂ වෙනස. මේ ශාසනය බැහැර කෙනාට ඒ ටික නැහැ. එතකොට ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියනකොට මේ ඒකෙද ඉතා ගැඹුරට යන වචන ටික. දැන් ඔය මොනම හරි දෙයක අනිත්‍ය නෙමෙයි, ඊට පස්සේ මේ ශාසනයේ මේ කල්‍යාණ මිත්‍ර පුතඥය කියන මට්ටමේදීත් අනිත්‍යය දකින්නේ හේතු නිසා හටගන්න ධර්මය හේතු නැති වෙන නිසා නැති වෙනවා කියන තැනකින් අනිත්‍යය දකින්නේ. මේ හේතුව අනාත්ම නිසා හටගන්න ඵලය අනාත්මයි කියන කම දැකලා අනාත්මයි කියන්නේ. එතකොට හේතු නිසා හටගත්ත ඵලය හේතු නැති වෙනකොට නැති වෙනවමයි, නැති වෙන දේ ඒ තුල ඇලීම් බැඳීම් ඇතිවීම දුකක්මයි කියන කාරණාව දකින්න. එතකොට හැම වෙලාවෙම කිසිම වෙලාවක මේ අනිත්‍ය දුකයි අනාත්මයි කියන කාරණාව පනවන්නේ ඵලයකින් විතරයි. පනවන්න බෑ. මොකද ඵලය ඇති වෙන්න තියෙන ධර්මතාවය දිල නම් අනිත්‍ය නෙමෙයි, දැන් නිට්ටි වෙනවා ඒක. හැදෙන පැත්ත. දැන් ලෝකේ ඇති වෙන පැත්ත නම් තියෙන්නේ. ඒක නැති වෙනව නැති වෙනව කියලා හරියන්නේ නැහැ. ඇති වෙන්න තියෙන කාරණාව වෙනකොට ඇති වෙනවා. එතකොට ඒක හැම තැනකදම නැති වෙනවා කියන එක හරියන්නේ නැහැ. එතකොට හැම වෙලෙම හේතුවකින් නම් හටගත්තේ ඒ හේතුව නැති වෙන නිසා නැති වෙනවා කියන නුවණක් තියෙනවා. එතකොට මේ වගේ මේ අපි ඔය අනිත්‍යම මෙනෙහි කිරීමේ ඔය ක්‍රම తాවකාලික උපායන් ඔය ඔක්කොම. ඒ හින්දා ඔහොම ඉදිරියේදී වඩනකොට කවදාවත් නොදැක්ක ඉතසියුම් චිත්ත රූප හොඳට ප්‍රකට වෙනවා. ඒකම ලොකු විශාල අධ්‍යක්ෂින් වෙනස්කම් ඇති වෙනවා. මේ දැන් අපි එකමට කිව්වොත් හොඳට මේ කය අසුර කරද්දිම මනෝකය අධ්‍යක්ෂම ලැබෙනවා තමයි. මේ අත තියෙද්දි තමන්ගේ අත ඔසවල ගන්න පුළුවන් ඇතුලේ මට්ටමට එනවා. ඔය ගොඩාක් ගැඹුරට නෙමෙයි. මම කියන සාමාන්‍ය මට්ටමට යද්දි ඒ තරම් අත්දැකීම් එනවා. එතකොට එහෙම ආව කියලා ලොකු විශේෂණයක් වෙලන්නේ මේ ඒ තමයි ගමන් මාර්ගයේ හැටි. ඒක ගණන් ගන්නවත් දේවල් නෙමෙයි. එතකොට මේ තමන් මොනව හරි දෙයකට කියන්න කරන්න හදනකොට ඒක ඉස්සෙල්ලා හොඳට සිතෙන් සිතුවිලි උපද්දලා චිත්තජ රූප උපද්දලා මේ රූපය ක්‍රියාත්මක කරන හැටි පව හොඳට ප්‍රකට වෙනවා. එතකොට මේ ඒක ওই ගමන් මාර්ගයේ හැටි. එහෙම කියලා එයා ලොකු දියුණුවක් වෙලා කියන එකක් නෙමෙයි. දියුණුවක් තමයි හිටපු තත්ත්වයට වඩා. නමුත් ආපු තැන නෙමෙයි මේ. යන්න තමයි යන්න ඕනේ තැන නෙමෙයි. එහෙනම් මෙහේ මේක අතරමඟ සතුටු වෙන්න බෑ. මොකද ඔය උපාය නතර කරපු ගමම්ම ආපහු හිටපු තැනට වැටෙනවා. දැන් ඔහොම ගහවනා කරනකොට මේ අරමුණු ගොඩ අඩු වෙනවා. ඒ වගේම තමන්ට කිසිම අරමුණක් නැති ශුන්‍යතාවයේ විතරක් අරමුණු කරන්න පුළුවන් හැකියාව එනවා. ඒ හැකියාව ඒ ඵලයේ මේ කරපු එක නිසා ඇතිවෙච්ච ප්‍රතිඵලයක්. මේක පවතින එකක් නෙමෙයි. තමන්ගේ ප්‍රයෝගය නිසා උත්සාහය නිසා ඇතිවෙච්ච ප්‍රතිඵලයක්. එතකොට ඒකේ තියෙන දේ තමයි වහම අනිත්‍ය. අනිත්‍ය කියන්නේ ඔය උත්සාහය නැතිව ආපහු දවල් දරවල පුරුදු විදිහට එක සතියක් විතර හිටියොත් ආයෙත් ඉතුරු වෙන. ඒ හින්දා උත්තර තියෙන ප්‍රතිඵල ටික මේ ස්ථිර නැහැ. මම අර කියන්නේ වතුර විපාසය ඇති වෙච්ච වෙලාවක හොඳටම අපිට වතුර විපාසයක් ඇති වෙලා අපි වැවකට යන වතුර ටික බොන්න. දැන් වැව සම්පූර්ණ පාසි වලින් පිරීලා. අපි පාසි ටික අයින් කරනවා. දැන් පාසි ටික අයින් කරන්න මොකටද? වතුර බොන්න. දැන් පාසි ටික අයින් කළා අපි බලාගෙන ඉන්නවා. ආයෙත් දැන් වතුර වීවේ නැහැ. පිපාසය සංසිඳන ආයෙත් ටිකකින් පාසි ටික වැහැනවා. ආයෙත් පාසි ටික අයින් කරනවා. ආයෙත් බලාගෙන ඉන්නවා. හැමදාම ඕක කරන ඕන වැඩක් තියෙද? ඒ වගේ අපි මේ දැන් මේ භවනා කරනවා කියලා මේ කලේ පාසි ටික අයින් කරනවා වගේ එකක්. මේ නීවරණ ටික తాවකාලිකව අයින් කරනවා. නීවරණ ටික අයින් කරන්න මොකටද? අනර ඇත්ත නෝනින් බලන්න මෙනෙහි කරන්න. අපි ඒකෙන් වැඩක් ගන්න නැත්නම් ඉගෙන ගන්න නැත්නම් ආයෙත් පාසි ටික වැහෙනවා. එතකොට මේ ඉස්සෙල්ල යතහ භූත ස්වභාවය අහගෙන මේ ටික කරන එකේ වටිනාකම තමයි අහල යටින් දැන් මෙයාට මෙහෙම දැක්මක් නෝනක් වෙන මේ සදායි කියන එක තියෙනවා. අර හිත සමාධි කරනකොට අමුතුයින් බලන්න ඕනේ ටිකක් හරි මේ මේ සදායි කියන නුවණ යාගේ ගැටිතව තියෙනවා. ඔන්න නීවරණ ධර්ම දුරු වෙනකොට තවදුරටත් නැවත නැවතත් කතා කරන්න ඕනේ හිතන්න ඕනේ අර ඇත්ත ටික ටික දකිනවා. මේ යම් දවසක් තියෙන මේ ජීවිත එයාගේ ජීවිතය වර්ණ සතහන් මාත්‍රයකට සීමා වෙනවා. සද්ද ඇහි මාත්‍රයකට සීමා වෙනවා. මුළු ජීවිත ඇත්තටම අපි ඇහෙන රූපයක් බලනකොට මුළු පංච උපාදාන ස්කන්ධයම කියන උච්චර. මේ කිසිම දෙයක් නැහැ එතකොට. මුළු ජීවිතේම උච්චර. දැන් ආයේ වෙන මුකුත්ම නැහැ වෙන ආයේ මේ වගේ කයකුත් තියෙනවා ආයේ බලන්නකුත් තියෙනවා හැම එකක් නැහැ. එතකොට සද්දයක් ඇහෙනකොට මුළු ජීවිතේම එච්චරයි. හටගෙන නැති වෙනවා කියනකොට එක්ෂන් එකේ ඉදීම සහ නැරීම කියන ටික තියෙන්නේ හැටි. එක්ෂන් එකේ ස්කන්ධයන්ගේ මේ උදේ වැය තියෙන්නේ. ගඳ සුවඳ දැනෙනවා රස විඳිනවා කියන ටික ඔච්චරකින් තමයි ජීවිතේ පවතින හැම වෙලේම. වෙන පිහිට හිටින්න හතර ඉරියව්වේම පවතින කයක් ජීවිතයක් නැහැ. යථාර්ථයට යන පොතෙන් දෙනකන් එනවා. එතකොට ඉතින් ඒ සඳහා අපි නම් හෙට දවසේදීත් විදිහ ටිකක් අපි මෙනෙහි කරමු. හෙට ආවහමත් මේ ප්‍රශ්නෙකට මේ ටිකේදී භාවනා කළා නොතේරෙන දේවල් අපි ආපෝ කතා කරමු. ඉතා සියුම් සියුම් දේවල් පවා ප්‍රකට කරගන්න උත්සාහවත් වෙන්න. එතෙන්දී තමන් දක්ෂ වෙන්නට ඕනේ. චිත්ත උපාදී හිත හැසිරෙන කරුණ මොකද මට තේරෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලන්ගේ ආරමුණු කරන මනස අරමුණු තේරෙන්නේ. ඒ හින්දා හිතේ උපදින හැම අරමුණක් ගන්නෙම මං කිවි තියෙන එකම දේ තමයි යම් දැනුමක් ඇති වුණා නම් ඒ මානසින් උපන්න දෙයක්මයි දැනගත්තේ කියන පරියායක පිළිටන්න වෙනවා. එහෙනම් මනෝ විඥානේ නැත්තම් හිතට බාහිර වස්තු මොන විදිහටවත් දැනගන්නව නෙමෙයි දැනගන්න බෑ. සිතුවිලිමයි දැනගන්නේ බාහිර දේවල් දැනගත්තා කියලා අපි රැවටිලා ඉන්නවා. අවිද්‍යාව කියන්නේ මේක. කියන ධර්මතාවය පිටුලා ටිකක් අපි උත්සාහවත් වෙමු. එහෙනම් හිතත් දෙන්න.
උද්‍යාවේ ඥානේ කියන්නේ තරමේ. යම් හිංජ සම්මුදේ ධර්ම සම්බන්ධ නිරෝධ ධර්ම කියන එක
මෙහෙම උද්‍ය විඥානයත් ලෞකික ලෝකතර දෙකෙම තියෙනවා. මේ පූර්ව භාග ප්‍රතිපදාවේදීත් ස්කන්ධයන්ගේ උද්‍ය වේ තියෙනවා. දැන් අපි ඒ කියන්නේ මෙහෙම කාරණාවක් තියෙනවා. දැන් අපි කියමු නාම රූප ධර්මයේ පිරිසෙන් දකිනවා කිව්වහම නාම රූප දෙක අපිට ඉස්සෙල්ලම මහම් වෙනවා ඖදාරික මේ කයකින්. අපි ඊයේ කිව්වේ කන බොන ආහාරයෙන් හැදුණු හම්මස්ලේන හරෝණිය යුක්ත රූපය කියලා. රූපයක කය අසුරු කරගෙන පවතින චිත්තචෛසික ටිකයි කියලා gedi piti නාම රූප දෙකක් හම්බ වෙනවා. නොවේ කාලෙදි උදේවැයක් තියෙනවා. දැන් මේ නාම රූප දෙකට අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික නිසා හිත ඇතිවලා තියෙන්නේ, කනබුන ආහාර නිසා රූපය ඇතිවලා තියෙන්නේ. එතකොට මේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර ටික නිසා මේ නාම රූප දෙක පවතින්නේ. ඒ නිසා ආයතන ටික පවතින්නේ කියලා ඔන්න ඔය මට්ටමට නාම රූප දෙක දකින්න පුළුවන්. ඊට පස්සේ තව ටිකක් සියුම් වෙනකොට අපි අරමුණක් බලනවා, අරමුණක් ඇහෙනවා කියන තැනක නාම රූප දෙකක් තියෙනවා. ඒක මේිට වඩා සියුම්. අරමුණක් අරමුණක් ගන්න. ඊට පස්සේ තවත් උඩට යනකොට අපි හිතින් සිතුවිල්ලක් සිහි කරනවා කියන තැනක නාම රූප දෙකක් තියෙනවා. එතකොට මේ ওই නෝන ටික 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 වැඩෙනවා. කෙරවලට යනකොට අන්තිමට උද්‍යව ඥානය තමයි ලෝකෝත්තර ඥානය හැටියට කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිදුක්ඛු ආර්ය වූ මොනවට දුක් ගෙවීම පිණිස පවතින ස්කන්ධයන්ගේ උදේ වේදනා නෝන. එතකොට මේ මට්ටමේදී මේ අපිට හම්බ වෙන අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මේ ටිකම අද අපි දකින රළු ස්කන්ධයකින් ලෝකෝත්තර මට්ටමේදීත් ඔය කාරණා ටිකම ඉතාමත් සියුම්වම දකිනවා. උදේ වේ එකමයි නුවන් මත වැඩෙන්න වැඩෙන්න අරමුණු වල සියුම් බව මතයි තියෙන්නේ. ඒකයි දැන් අපිට මාර්ග හතරක් තියෙන්නේ. ඒකෙන් සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියලා. ඒකෙන් පංච උපාදාන ස්කන්ධී උදේ වේ බලනවා කියන එකද විතරයි කරන්න තියෙන්නේ. පුතජන කෙනා සෝවාන් කරනවා. ඒසකට පුතජන කෙනාට තුන බලන්න හම්බුණා. ඊට පස්සේ ඒකම විතරයි කරන්න තියෙන සෝවාන් කෙනා සකදාගාමි වෙනවා. ඒකම තමයි කරන්න තියෙන සකදාගාමි කෙනා අනාගාමි වෙනවා. ඒකම තමයි කරන්න තියෙන අනාගාමි කෙනා රහත් වෙනවා. ඒකම තමයි කරගෙන රහතන් වහන්සේට ditta dhamma sukha virena pinisa කියලා. ඔය ඔක්කොම ටික අපි කොහෙන් හරි කතා කරලා තු වර්තමානයේ ස්කන්ධ ටිකත් ස්කන්ධෙන් ගැතිවීමත් නැතිවීමත් පිරිසින් දකින්නද මේ එන්නේ. ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධයත් උදියත් වේත් කියනකොට වෙනමකුත් නෙමෙයි මේ දුක්ඛ පිරිසින්ද දකින්න. මේ පංච උපාදාන ස්කන්ධ කියන්නේ මේ දුක්ඛ ස්කන්ධ ටික. ඒක හේතු ප්‍රත්‍ය මේ නිසයි හැදිලා තියෙන්නේ. මේ හේතු ටික නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා වර්තමානයේ යංකින්කි සමුදේ ධම්ම සම්බන්ත නිරෝධ ධම්මන් කියන එකට තව වචනයක් තමයි මේ පංච උපාදාන ස්කන්ධයත් උදියත් වේත් කියන එක. පංච උපාදාන ස්කන්ධය තමයි සමුදේ ස්වභාව කොට ඇති ධර්මය. එතකොට ඒක ඇති වෙන තිබෙන හේතු ටික තමයි සමුදේ. එතකොට ඒ හේතු ටික නැතිවෙන තමයි වැය. ඔකදී එතකොට ඔයගලන්ට මට කියලා දෙන්න දැන් ඔයගලන්ට ප්‍රශ්න ආවට මට කියලා දෙන්න තව පැත්තක් එනවා. මොකද ඒකට වෙලා නැති ඕව තමයි අපි ඇත්තටම දැනගෙන ඉන්න ඕනේ. අපිට හාත්පස ප්‍රශ්න දෙන්න නැති. දැන් මේ ටික තියෙන්නේ මේ උදේ වේ කියන එක යංකින්ච සම්මුදේ ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම කියන ටික වර්තමානයකින් තියෙන මාර්ගයේ. එතකොට මේ වර්තමාන ඵලයට වර්තමාන හේතු ටික මේ හේතු ටික නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා. තේරුණා නේද? මෙතන මේ ස්කන්ධ ටිකට සාපේක්ෂව මේ ටික සමුදයක් තමයි. හැබැයි මෙතන සමුදේ සත්‍ය නෙමෙයි කියලා අපි දකින්නත් ඕනේ. ඒක දැන් සමුදේ කියන එකේදී සමුදේ සහ සමුදේ සත්‍ය කියලා දෙකක් තියෙනවා. ඕව අපි දැනගෙන ඉන්න ඕනේ. හැම වෙලේම සමුදේ සත්‍ය කියලා කියන තණ්හාවට. ඒ කියන්නේ සසර එකෙනම් ප්‍රතිසන්දිය පිණිස පවතින උප්පත්තිය පිණිස පවතින දුක ඇති කරන හේතුව තමයි තණ්හාව සමුදේ. ඊට පස්සේ වර්තමාන ආහාරයගේ හට ගැනීමකුත් තියෙනවා. දැන් ආහාරය නිසා රූපය ඇති වෙනවා. ආහාර සමුදේ රූප සමුදේ කියනකොට කනබුන ආහාරය තමයි එතන රූපයට සමුදේ. ඒක සමුදේ සත්‍යයක් නෙමෙයි. සමුදේ මිසක සමුදේ සත්‍ය නෙමෙයි. එතකොට ස්පර්ශ සමුදේ වේදනා සංඥා චේතන හට ගන්නවා. එතකොට ස්පර්ශය තමයි වේදනා සංඥා සංකාරන සමුදේ. ඒක සමුදේ සත්‍ය නෙමෙයි. නාම රූප සමුදේ විඥාන සමුදේ. නාම රූපයගේ ඇතිවීමෙන් විඥානය ඇති වෙනවා කියලා කියනවා. ඒක නාම රූප දෙක විඥානය ඇති වෙන්න සමුදයක් හේතුවක් තමයි. නමුත් සමුදේ සත්‍ය නෙමෙයි. එතකොට ආහාර නිරෝධින් රූපේ නිරුද්ධ වෙනවා. ඒ ස්පර්ශ නිරුද්ධ වේදනා සංඥා චේතන නිරුද්ධ වෙනවා. නාම රූප නිරෝධින් විඥාන නිරුද්ධ වෙනවා කියලා කිව්වොත් ඒක නිරෝධයක් තමයි. නමුත් නිරෝධ සත්‍ය නෙමෙයි. වර්තමානයේක තියෙනවා. ඒ නිසා මෙතන යංකිති සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්මන් කියනකොට දැන් මේ වර්තමානයේක ආහාර නිරෝධයක් ගැනයි පෙන්වන්නේ. ආහාර නිරෝධය නොදෙක්කොත් තණ්හාව කියන එක, ඒ කියන්නේ සමුදය කියන තණ්හාව නැමැති සමුදය හටගෙන නැවත ප්‍රතිසන්දියකුත් හට ගන්නවා කියන කාරණාව දැක්ක යුතුය. වර්තමාන සමුදය ධර්ම එයත් ඒ සමුදය ධර්මයන්ගේ Nirodhiya නොදැකීමම සමුදය සත්‍යය තියෙන්න හේතුයි කියලා දැක්ක යුතුය. මොන ඕවා ටික ඉගෙනගෙන තියෙන්න ඕනේ අපි. තේරුණාද මම කියපේ? ඒ කියන්නේ සමුදේ දෙක දැන් අපි කියමු හට ගැනීම සමුදේ කියන්නේ ඇතිවීමටනේ. එතකොට ප්‍රතිසන්දි පුනර්භවය ඇතිකරනවත් ඇතිකරන එකත් ඇතිකිරීමක් තමයි. වර්තමානයන්ගේ ස්කන්ධයන්ගේ ඇතිකිරීමත් ඇතිකිරීමක් තමයි. හට ගැනීමක් තමයි. නමුත් හට ගැනීම වර්තමානයේ තියෙන එක ආහාර ප්‍රත්‍යයෙන් තියෙන්නේ ඒ තුල කෙලෙසියක් තියෙනව නෙවෙයි. ඒ වර්තමාන මේ ආහාරය නිසා මේ ධර්මය හටගත්ත කියලා නොදන්නාකමමයි කෙලෙසි. මෙසක ඒ ධර්මතාවයේ කෙලෙසියක් නෙවෙයි. එතකොට තණ්හාව කියන එක හැම වෙලාවෙම සමුදය සත්‍ය කියලා කියන්නේ ඒ කියන්නේ ඒක කෙලෙසියක්මයි. එතකොට යංකින්දි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා වර්තමානයේ පෙන්වන දර්ශනේ පංච උපාදාන ස්කන්ධයේ උදේවැය එක්ෂණිකව ආහාර ප්‍රත්‍යකින් පෙන්වන්නේ. අපි දත යුතුයි පංච උපාදාන ස්කන්ධයත් පංච උපාදාන ස්කන්ධයගේ හට ගැනීම නොදැකීමම ප්‍රතිසන්දි වශයෙන් පංච උපාදාන ස්කන්ධය හට ගන්න හේතුව හැදෙනවා කියන එක. වර්තමානයේ අපි මෙහෙම කිව්වොත් එක්ෂණිකව පංච උපාදාන ස්කන්ධයත් ඇතිවීමත් නැතිවීම නොදැකීමම සම්තිති වශයෙන් පංච උපාදාන ස්කන්ධය හට ගන්න හේතුව හැදුණා කියන තැනක. එතකොට මේ හේතුව නැති කරන්න විදිහක් නැහැ. එක්ෂණික පංච උපාදාන ස්කන්ධයගේ හට ගැනීම ඇතිවීම නැතිවීම නොදන්නා කොට එක්ෂණික පංච උපාදාන ස්කන්ධයත් පංච උපාදාන ස්කන්ධය ඇතිවීම නැතිවීමටත් කියන තමයි අපි යංකින්ති සමුදිතම සම්බන්ධ නිරෝධම කියලා පනවන්නේ. මොකද සමුදියේ ස්වභාව කොට ඇති හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියලා කිව්වේ. මේ හේතු ටික නිසා හටගත් ස්කන්ධය හේතු නිරුද්ධ නිරුද්ධයි කියලා දැක්කහම හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියලා කිව්වේ. ඒ ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා විතරක් නෙමෙයි නැවත ස්කන්ධ ටික හදන්න හදන සමුදියේ සත්‍යයත් හැදෙන්නේ නැන්නේ. එතකොට ඔක්කොම ටිකම නැති වෙනවා. එක්ෂණිකේ විතරක් නෙමෙයි සම්තිතිකත් නැති වෙනවා. තේරුණාද කිව්වේ? ඒ නිසා එතකොට නමුත් මේ ටික මාර්ගය කියන එක හැම වෙලෙම පනවන වර්තමානයේ. එතකොට මේ ඔව් හැම වෙලාවෙම ආහාරයෙන් සංස්කාර හැදෙන්නේ නැහැ. ආහාරයන්ගේ යථා ස්වභාවය නොදකින අවිද්‍යාව නිසාමයි සංස්කාර හැදෙන්නේ. කිසිම වෙලාවක ස්කන්ධ ටික නිසා කර්ම රැස් වෙන්නේ නැහැ. එහෙම ජීවත් වෙන්න බෑ. ස්කන්ධයන්ගේ ඇත්ත හැම වෙලෙම සංස්කාරය ස්කන්ධ ගාවට අවිද්‍යාව හේතු වෙනවාමයි. එකෙන ස්කන්ධයෙන්ගේ ඇත්ත නොදන්නා කම නිසා සංස්කාර ඇති වෙන්න පුළුවන්. එතකොට අවිද්‍යාපච්ච සංඛාරා මිසක රූපපච්ච සංඛාරා වේදනාපච්ච සංඛාරා සංඥාපච්ච සංඛාරා සංකාරපච්ච සංඛාරා විඥානපච්ච සංඛාරා කියලා කොහොවත් නැහැ. තියෙද? නැහැ. ඒ මොකද මේ රූප වේදන සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ටික නිසා කෙලෙස් ඇති වෙනවා කියන එකක් නැහැ. එහෙම වුණොත් රහතන් වහන්සේලා ජීවත් වෙන්නේ දැනන්නේ ස්කන්ධයන්ගේ ඇත්ත ඇති ඇති නොදකින කම නිසා කෙලෙස් ඇති වෙනවා නම් දැන් මේ කෙලෙස් ඉතින ස්කන්ධ ටික නිසා නෙමෙයි ස්කන්ධ ටිකේ ඇත්ත නොදකින කමයි කියන කාරණාව තියෙනවා. එතකොට ඇත්ත නොදකීම ටික තියෙන ස්කන්ධ ටිකේ දැන් ඇත්ත නොදකීම දෙකක් කරනවා. මේ ස්කන්ධ ටිකේ ඇත්ත නොදකින ඊට පස්සේ සංඛාරය ඇති කරනවා. එතකොට සංඛාරය ස්කන්ධය අතර ඍජු සම්බන්ධතාවයක් නැහැ. අපි ස්කන්ධ ටිකනේ ආහාරය කියලා කියන්නේ. එතකොට ආහාරය සංඛාරය අතර කිසි ඍජු සම්බන්ධතාවයක් නැහැ. මොකද ආහාර ටික පිරිසිඳ දැක්කොත් සත්‍ය නිසා හටගත් ධර්මය ප්‍රතිනිද්ද නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් අවිද්‍යාව නැහැ විද්‍යාව. එතකොට වෙන්නේ සංඛාර නිරෝධයට යනවා. එතකොට සංඛාර රැස් වෙන්නේ නැහැ. නෑ මෙහෙම ඒකෙදි දැන් ධර්මයේ පෙන්වන්නේ අපි දැන් කුසල සිතක් හටගත්තාම කුසල සිතක් හටගන්නවා කියනකොට මනෝ විඥාන මට්ටමේ එතන ජවන් කියලා කියනවා. මේ ජවන් සිත් හතක් යනවා. ඒ කියන්නේ පළවෙනි සිත ඉපද නිරුද්ධ වුනහම ඒ නිමිත්තම ඒ අරමුණම අල්ලගෙන ඒ සිතේ තිබ්බ ගති ටිකෙම ඊගව සිත උපදිනවා. ඒ විදිහට මෙහෙම මෙහෙම සිත හත්වතාවක්ම ගිහිල්ලා තමයි අතහැරෙන්නේ. එතකොට මේ සිත හත ඇතුළතම හතම කර්මයි. කර්ම වුණාට පෙන්වන දැන් පළවෙනි සිත් දෙක ලදුරියෙකුට වැඩි හයියක් නැහැ වගේ පළවෙනි සිත් දෙකේ ප්‍රතිසන්දිය ලබා දීමේ හයියක් නැහැ. අන්තිම සිත් දෙක ගොඩාක් වයසට ගිය කෙනෙකුට අතපය හයිය නැහැ වගේ ඒ සිත දුර්වලයි. එතකොට අපිට කර්ම නිමිත්තක් එනවා කියලා කියන්නේ මේ කර්ම සිත් හතක් සිද්ධ වෙන සිද්ධියක ඒක න්‍යාය ධර්මයක් මේ සිත් හතක් බලන්නේ. ඒ කියන්නේ මැද කර්ම ටික තියෙනෝනේ. ඒ කියන්නේ 3 4 5 වගේ ඔය මට්ටමේදී ජවන් සිත තරුණයි. ඉතින් මේ මට්ටමේ මේ නිමිත්තක් තමයි එන්නේ කියන කාරණාව. ඒක ඉතින් ඒ අටුවවල පෙන්වන සිද්ධිය. එතනදී මෙහෙම කාරණාවක් ජවන් සිතේ මුලින් හරි මැදින් හරි අගින් හරි කර්ම නිමිත්තක් આવොත් අප්‍රතිසන්දියට යනවාමයි. ඒ හින්දා කර්ම ඇති වෙන්න තියෙන ඉඩ නතර කර ගැනීමයි අවශ්‍ය වෙන්නේ අපිට. එතකොට මොකද න්‍යායම ධර්මයක් තියෙනවා මුල් ටික විතරක් වෙලා නතර වෙන්නේ නැහැ. මේ සිත් හතම යනවා. එහෙමනම් සිත් හතම නූපදිනවා. නූපදිනවා නම් මේ සිත් හතම නූපදිනවා. උපදිනවා නම් සිත් හතම උපදිනවා. කියන න්‍යායක් තියෙනවා. ඕකට තමයි ධර්මයේ පෙන්වන්නේ මේ මහග්ගත ආරම්මන අති මහග්ගත ආරම්මන පරිත්ත ආරම්මන අති පරිත්ත ආරම්මන කියලා ওই චිත්ත වීතියක් ඇති වෙන සිත්තුල සිතක ගමන් මාර්ගයේ සිත් මට්ටමින් බෙදලා පෙන්වනවා. දැන් අති මහත් ආරම්මන චිත්ත වීතියක් කියලා කියන ඔය වගේ ජවන් සිත් හතකුත් ගිහිලා තවත් සිත් දෙකකුත් යනවා තද ආරම්මන කියලා. ඒක තමයි අති මහත් ආරම්මන චිත්ත වීති කියලා කියන්නේ. තන මහතරමන චිත්ත වීතියේදී ඔය ජවන් සිත් හත ගිහිල්ලා නතර වෙනවා අර අනෙත් දෙක නැහැ. එතකොට පරිත්තරමන චිත්ත වීතියේදී ජවනුත් නැහැ. ජවන් සිත් හතම නැහැ වොත්තපන කියන තැනකින් නතර වෙනවා. අතිපරිත්තරමන කියන චිත්ත වීති චිත් වීදි නැ බවංග චලන කියන මට්ටමකින්ම නතර වෙනවා. එතකොට එක එක ආරම්මන නත්ත මත මේ නමුත් අපි තපේනන මානේ අපි මේ ටික තේරුම් ගත්තා නම් මම මගෙන් හිත පොඩ මතක කළහන්ද පොඩ්ඩක් දැන් වෙලා නැහැ ඉඳපෙ නැතකම ඔය කර්ම රැස් වෙනවා කියන එක කර්මය කියන්නේ මොකද්ද? ඒක කර්ම රැස් වෙනවා කියලා කියන්නේ කොහොමද? කර්ම ක්ෂය වෙනවා කියලා කියන්නේ මොකද්ද කියන ඒවා මේවා අපි ජීවිතයෙන් බලාගත යුතු මනෝමය තියෙන උනේ ධර්මතාව නෙවෙයි. එතකොටයි අපිට පෙනෙන්නේ ඇත්තටම අපි කර්ම රැස් කර කර නේද ඉන්නේ කියන එක කියන්න පුළුවන්. එතකොට තමයි අපිට ඇත්තටම අපේ ජීවිතේ කර්ම ක්ෂය වෙනව නේද ටික ටික හරි කියන එක තේරෙන්නේ. දැන් අපිට ඕව තියෙන ඉගෙනුම් මට්ටමේ සංඥා මට්ටමේ කර්ම කියලා එකක් තියෙනවා ඕක රැස් වෙනවලු කියන මට්ටමක ඉන්නේ නේද? ඒක අපේ ජීවිතෙන් දකින්න පුළුවන් වෙනවා. මේ හැම ඒවාම අපේ ජීවිතෙන් දකින්න පුළුවන් වෙනවා. හෙට දවසේදී අපි ධර්ම සාකච්ඡාවේදී මට මතක් කරන්න කර්ම රැස් වෙනවා කියලා කියන්නේ මොකක්ද? මොකද කර්ම කියන්නේ සිතින් කියින් කිරින් මේ ඔක්කොම පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර ආනිජ්ජාපි සංකාර කාය සංකාර වාචි සංකාර චිත්ත සංකාර කියන මේ ඔක්කොම අයිති. එහෙනම් අපි දැන් නවත්තමු.
කමඨංගතාව
කියන්නේ. දැන් ඉල්ලන්නේ කරන්නේ ඉල්ලන්නේ.
කියාගන්න කියන්නම් කියලා.
ආ කියන්න. මේ එතන කියන්නේ බන්තේ කියන්නේ ස්වාමිනී කියන එක. බන්තේ දිවද සංසාර වට දුක්ඛතෝ සංසාර වට දුක්ඛතෝ සංසාර වට දුක්ඛයෙන් කියන එකයි ඈ. සංසාර වට දුක්ඛතෝ හරිද? මෝචනත්තාය මිදීමට කම්මඨානං යාචාමි කර්මස්ථානයක් ඉල්ලමි. හරිද බලන්න ලියාගෙන තිනවා බං යාචාමි බාණ්ඩ හරිද කියලා. බන්තේ සංසාර වට දුක්ඛතෝ මෝචනත්තාය කම්මට්ඨාන යාචා. ඕකට දාගන්න ဒုတိယံපි තတိယံපි කියලා. ဒုတိယံපි පේ තတိယံපි පේ කිය.
කෑම කන දක්වා කරන භාවනා විතරම සාර්ථකව තියෙනවා. කෑම කවට පස්සේ කාලයක් තියෙනවා ටිකක් අමාරුයි. ඒ නිසා අපිට ඒ වෙලාවට කතා කරන දේවල් ටිකක් දාගෙන ආපහු භාවනා කරන්න කියලා.
දැන් එහෙම තමයි අපි කළේ නේද? අදත් කළේ එහෙම තමයි.
අද අන්තිමටමනේ කතා
කළේ. නෑ නෑ මම එකහ මාට ආවා. අන්තිමට ආවේ මේ දැන්. එකම වටා එතකොට මේ අර ටිකේදී ඉතින් ටික විවේකයෙන් ඉන්න එක දාන වළඳලා එකම වටා මොකද අපි පිටර දාන වලට යන්න වෙනවා එහෙනම් දැන් අද දිනකොට එකක් තවෙලා එතකොට මේ ඕනනම් ඉතින් මම මේ එකට විතර කතා කරන්න ගන්න මොනවද කියන දෙකට විතර මේ ටික උත්සාහයෙන් කරන්නක ඈ
එතකොට
මේ එතකොට පුළුවන් මේ සීල් පවර්ණ කරන්න ඕනේ නැහැ මොකද ආජීවස්තමක සීල තියෙන නිසා මම යන්න කට්ට හොඳයි නෝම වන්දනා කරගන්න හොඳයි අභිවාදන සීලිත නිච්ඡං වද්දා පචායි නොචත්තා රෝධම්මා වද්දන්ති ආයුවන්නෝ සුකම්බලං ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේ විචාතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමුච්චිතු ඔයගොල්ලෝ අතින් තමයි වැඩ තින ඔයගොල්ලෝ ඇත්තටම උත්සාහවත් වුණොත් ඔයගොල්ලන්ට ඇත්තටම මේ ටික කාලේ බොහොම සතුටින් පුළුවන් තරකට මනස ගත්ත හැකි හිතේ චිත්ත සමාධියේ විතරයි අඩු එතකොට චිත්ත සමතේ ඇති වුණොත් මේ කතා කරන දහම හොඳට තේරෙනවා තේරෙනවා නේද විසකෙත් කවුරු හරි මෙට්ට දෙවිලා දාලා දෙනවා.
අස්සම.
ඔව්. විසකෙත්.
ආ.
හරි. මේක ඔක්කොම.